नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। දහම් පවුල අමාසිසිල අභිධර්ම වැඩසටහනේ අද අනිදාන 8 වෙනි දේශනාව අපි සිද්ධ කරන්නේ. අද අපිට සිද්ධ කරන්න තියෙන්නේ අලුත් පරිච්ඡේදයක්, අලුත් පාඩමක්. නමුත් අදකින් මේ රටේ තත්ත්වයක් එක්ක පිරිසේ අනුභවක් තියෙනවා. නමුත් ඉතින් මේ අද අනිවාර්යයෙන්ම සියලු දෙනාම හිටිය යුතු අවස්ථාව. නමුත් කරන්න දෙයක් නැහැ. ඒකට අනිත් අය දේශනා අහලා ඒ දැනුම ඇති කරගන්න කියලා මතක් කරගන්න. එතකොට අපි මෙතෙක් කරගෙන ආව දහම් පරියාය මේ චිත්ත පරිච්ඡේදය අපි අවසන් කරනවා. එතකොට අපි මේ දේශනාවට අපි ක්‍රමානුකූලව සුපුරුදු පරිදි වෙනදා වගේ අපි මේකට ප්‍රවිෂ්ට වුණොත් අපි හැමෝගෙම ඒ කායන අරමුණ මේ සංසාර දුකින් නිදහස් වීම කියන්නේ. මේ සසර ඇවිදිනකොට අපිට දැන් අද මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය වගේ රෝග විවසන ආදී මේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි කවදාවත් හිතුවේ නෑ මිනිස්සු මේ විදිහේ ක්‍රමයකින් මැරෙයි කියලා. කිසි කලකට අපි හිතුණ නැති ක්‍රම. නමුත් ඒ අනාගතේ හෙට සමහර විට වෙන්න පුළුවන්. අපි නොහිතපු සිද්ධි වල අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ජීවිතවල අවදානම් කියන්නේ අපි හැමෝටම තියෙන නිසා තමයි මේ සංසාරයේ ඇවිදින එක බොහෝම භයානකයි, අනතුරු සහිතයි කියලා කියන්නේ. ඒ නිසා අපි හැමෝගෙම එකම අරමුණක් තියෙනවා මේ සංසාර දුකින් නිදහස් වෙන්න කියලා. එතකොට සසර දුකින් නිදහස් වෙන්න නම් ඒක ප්‍රාර්ථනාවකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොනවා හරි දෙයක් කරාට කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. අනන්ත ජාති සංසාරයේ අපි పూర్ව කෙලවරක් පේන්නේ නැති මේ සසරේ ඇවිදින්න ආවේ මුළු ලෝකයාම නොදන්නා මෝඩකමින් අපේ සිත්සතන් වහගෙන ඉන්න නිසා. හැමෝම මේ මෝඩකම ඇතුලේ ඉන්න නිසා කිසිම කෙනෙකුට මේ මෝඩකම පේන්නේ නැහැ. ඉතින් ඔය අතර ඉතාම දුර්ලභව ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ඉපදෙන මැරෙන ලෝකේ දුක්ඛිනින ලෝකයේ මේ දුකට හේතුව මොකද්ද කියලා හරියටම හොයාගන්න. එතෙක් ඒ අතර කිසි කෙනෙක් දුකට හේතුව තමන්ගෙම හිතේ උපදින අවිද්‍යාව කියන එක කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. හැමෝම දුක උපදින්නේ බාහිර දේවල්, බාහිර පුද්ගලයන්, වස්තු නිසා හෝ කියලයි අදහස් ඇති කරගෙන හිටියේ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා මේ දුකත් අවබෝධ කරගෙන දුකට ඒ හේතුණු හේතුවත් අවබෝධ කරගෙන මේ දුකේ සදාතනික, తాවකාලික නෙවෙයි සදාතනික නිවීමක් තියෙනවා කියලා එයද ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ නිවීම සඳහා ප්‍රතිපත්තියක්, මාර්ගයක් පිළිවෙතක් පිරිය යුතුයි. එයද ඉතාමත් උසස් ලෙස නොයෙක් පරියායන්ගේ අවබෝධ කරලා මහා කරුණාවෙන් ලෝක සත්වයාට දේශනා ඒ දුකෙන් මිදෙන මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මය අපි අහගත්තන් පස්සේ ඒ මඟ අපි ගිහිල්ලා අපේ දුක නිවා ගන්න නම් ප්‍රතිපත්ති පිළි. එතකොට මේ ප්‍රතිපත්තිය අපි හඳුන්වනවා මේ ශාසනයේ කාරණා තුනකින් සීල සමාධි ප්‍රඥා කියන. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පරිපූර්ණ කිරීමෙන් පුරු පුරුදු කිරීමෙන් ඔහුට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර මාර්ගයේ උපද්දවාගෙන සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දුකින් මිදෙන මාර්ගය ගත්තාම මේ චතුරාර්ය සත්‍ය තුළ තියෙනවා එක පැත්තක් තියෙනවා විද්‍යාව, අනිත් පැත්තේ අවිද්‍යාව. එතකොට මේ දෙකම අපිට තේරුම් ගන්න වෙනවා. දැන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන මේ දෙක අවිද්‍යාව සම්බන්ධ වෙලා මෝඩකමකින් සම්බන්ධ වෙලා තියෙන දෙයක්. එතකොට මෝඩකම අවිද්‍යාව මොකද්ද කියන්නේ කියලා අපිට තේරුම් ගන්න වෙනවා. හරියට අනිත් පැත්ත නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ කාරණා දෙක තුල තියෙන විද්‍යාව සත්‍ය ඇත්ත කියන කාරණා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ මේ දෙක පිළිබඳවම අවබෝධ කරගෙන ඒ අපිට අවශ්‍ය ඒ සම්මා දිට්ඨිය කරා යෑම සඳහා තියෙන පිළිවෙත. එතකොට මේ පිළිවෙත් පුරනකොට මේ ශාසනයේ අන්‍ය ශාසන වගේ නෙවෙයි පිළිවෙත් කිරීමේදී මේ පිළිවෙත් තුළ හැම සීල සමාධි ප්‍රඥා තුළම මේ සම්මා දිට්ඨිය කියන එක අන්තර්ගත වෙලා තියෙනවා, බැසගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සලායතන සූත්‍රය, ඒ වගේම චත්තාරීසක සූත්‍රය වගේ සූත්‍රවල සම්මා දිට්ඨි පුරේජා සති වායාම අනුපරිදාවන්තෝ හැම කටයුත්තකම සම්මා දිට්ඨිය මුල් වෙනවා. අපි පුරණ සීලයට, අපි වඩන සමාධියට, අපි පුරණ භාවනාව ප්‍රඥාවට සම්මා දිට්ඨිය පරිපූර්ණයි. අනිත් සම්මා දිට්ඨිය අහගත්තු කෙනා දැනගත්තු කෙනා තමයි සීලක පිළිපදලා හිත වඩමින් ඒ අහගත්තු ආකාරයට නුවණින් සම්මර්සණය කරනවා. අන්න එතකොට යාට ඇත්ත පේනවා, මෝඩකම හොඳට පේනවා. අනිත් සම්මා දිට්ඨිය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ නොයේ න්‍යායන්ගෙන් පරියායන්ගෙන් පැහැදිලි කරනවා. ඒ අතර විශේෂයි මේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ තියෙන. එතකොට ඒ අතර ඉතාමත් ගම්භීර ලෙස, නිරවුල් ලෙස, ඉතාමත් හොඳට දේශනා කරලා තියෙන දේශනා පෙළක් තමයි, මාලාවක් තමයි මේ අභිධර්ම දේශනාව කියලා. මෙන්න මේ අභිධර්ම දේශනා තුළේ ඒ සම්මා දිට්ඨිය ඉතාම පැහැදිලි හා නිරවුල් ලෙස අපිට අහගන්න ශ්‍රවණය කරගන්න පුළුවන්. එතකොට මේ අපි අභිධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ එක පැත්තකින් අපි තව කෙනෙකුට උපකාර කිරීම වගේම අපි තුළ දුකින් මිදෙන මඟ පාදා ගැනීම කියන කාරණා දෙකක් වෙනවා. අභිධර්මීගෙනකොට බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මය උගන්වන්න යනකොට උන්වහන්සේ ක්‍රම වේදයක් අනුගමනය කරා. මේක කිසි කලක අහලා නැති, කිසි කලක අත්දැකලා නැති, හීනිකුම්වත් හිතලා නැති මේ ධර්මපරියාය නිකම්ම කිව්වට සත්‍යෝ පිළිගන්නේ නැහැ. නිකම්ම කිව්වට ඒක සත්‍යොන්ට තේරෙන්නේ නැහැ. මේ එක ගොඩේ උපදින දේවල් වෙන් කරලා පෙන්වෙ නැත්තම් කවදාවත් තේරුම් ගන්න. ඉතින් ඔය නාගසේන මහරහතන් වහන්සේ ගාවට ඇවිල්ලා දවසක් මිනිඳු රජු වහන ප්‍රශ්නයක් තමයි, ස්වාමීනි අපේ ශාසනයේ භාගවත් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දුෂ්කරම දේ මොකක්ද කියලා ප්‍රශ්නය. එතකොට නාගසේන මහරහතන් වහන්සේ උපමාවකින් උත්තරයක් දුන්නා. මේ පින්වතුන් වහන්සේ මිලින්ද ප්‍රශ්නය කියවනවා. කෙනෙක් මහමුහුදේ මැදට ගිහිල්ලා මහමුහුදෙන් ජලය වතුර දෝතක් අතට අරගෙන පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ ගංගා නම් ජලය වතුර, ගංගා නම් ගඟේ වතුර, මේ යමුනා ගඟේ වතුර, මේ සරකෝ ගඟේ වතුර, මේ මහී ගඟේ වතුර කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් නම් මේක කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක්. මේ ශාසනය හිතේ දිනු කරපු කෙනෙකුට අමාරු දෙයක්. අන්න ඒ වගේ අමාරු වැඩක් තමයි මේ එකට පවතින, එකට හටගන්න, එකට නිරුද්ධ වෙන, එක අරමුණක් ගන්න මේ චිත්ත චෛතසික ධර්මයෝ හා එහිම බැඳලා තියෙන, එහි ඇසුරු කරන රූප කියන මේ දේවල් වෙන් කරලා මතු කරලා තේරුම් ගන්නවා කියන එක ලෞතරා බුදු කෙනෙකුට හැර කිසි කෙනෙකුට කරන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ මේ චිත්ත චෛතසික රූප කියන ධර්මයෝ කාණ්ඩ වලට, කොටස් වලට කඩලා බෙදලා වෙන් කරලා පෙන්නනවා. අන්නේ කොටස් ටික තමයි අපිට අභිධර්ම පිටකේදී හම්බෙන්නේ. එතකොට අපේ අභිධර්ම පෙළපොත් ගත්තාම මේ පෙළපොත්වල තියෙන කොටස් කිරීම බෙදීම ටිකක් ගැඹුරුයි. ඒ නිසා මේ පෙළපොත් තේරුම් ගත්තු ආචාර්ය පරම්පරාව මේක තවත් සරල කිරීම සඳහා, තවත් තේරුම් ගැනීම පහසුව සඳහා අභිධර්මාර්ථ සංග්‍රහය වගේ පොත් ලියලා මේවා තවත් ටිකක් සරල කරලා පෙළ ගැස්සුවා. ඉතින් අන්නේ පෙළ ගැස්සපු පෙළ ගැස්වීම තමයි අද අපිට මේ අභිධර්මීය පිටකය කියලා අභිධර්මාර්ථ සංග්‍රහය තුළින් අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම තුළ ප්‍රධාන කොටස් හතරකට මේක බෙදලා තියෙනවා. මොනවද ඒ? චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටස් හතරකට බෙදලා. ඒකෙන් සිත පිළිබඳව අපි මුල්ම පරිච්ඡේදයේ සිත පිළිබඳව තියෙන්නේ. සිත පිළිබඳව පරිච්ඡේදය අපි ඉගෙන ගන්නවා. එතකොට මේ හිත කියන එක නිසාම අපි මේ සංසාරේ එහෙ මේ යත යනවා. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිසක්කති, චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව වූ කියලා. මේ හිත නැති එකම ධර්මයට ලෝකයා මුලා, එකම ධර්මය නොදන්නාකම නිසා මේකට වසඟ වෙලා කෙලෙස් ඇති කර දුක් උපදවාගෙන යනවා. ඒ නිසා මේ අපිව මුලා කරන, අපිව කෙලෙස් උපද්දවන ඒ ධර්මය පිළිබඳව දැනගැනීම අතිශය වැදගත්. ඒ නිසා අපි ධර්ම පිටකේ අපි ඉගෙන ගත්තේ හිත පිළිබඳව මේ කාරණා. ඇයි අපේ අපිටම දුක උපද්දවන, වංචා කරන මේ හිත මොකද්ද කියන එක තේරුම් නොගත්තොත් ඒකෙන් අපිට මිදෙන්න හෝ ඒ උපද්දවන ඒ අඳුරු අනතුරු වලින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ මුල් පාඩම් සියල්ලේම ඉගෙන ගත්තේ මෙන්න මේ හිත කියන ධර්මයේ පිළිබඳව. එතකොට අපි මෙතෙක් දේශනාව සමාලෝචනය කරලා කෙටි අපි ඉගෙන ගත්ත හිත කියන්නේ මොකද්ද කියන මේ අරූපී ධර්මය. ඊට පස්සේ එහි ප්‍රභවය පිළිබඳව, ඒ කියන්නේ මේකේ පැවැත්ම කොහොමද, මේක හටගන්නේ කොහින්ද, මේක ආවේ කවුරු ඇති කරපු එකක්ද කියන කාරණා මේ පූර්ව කෙලවරක් පේන්නේ නැති මේ හේතුඵල දහම නිසා අඛණ්ඩව පැවත එන ධර්මයක් කැටියට මේ හිත පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ වගේම මේ හිත අපිව රවට්ටන, වංචා කරන, මේ හිත වර්ග ප්‍රභේදගත කරන මේ ප්‍රතිසන්දිහි, භවංගහි, චුතිසි ආදී වශයෙන් අපි මේ හිත පිළිබඳව යම් යම් ප්‍රමාණ වලට ඉගෙන ගන්නවා. ඒ වගේම මේ හිත කියන එකේ නিত্য දෙයක්ද, ආත්ම දෙයක්ද, එහි ආවුස කාලය කොච්චරක්ද කියන කාරණා අපි ඒ පාඩම තුලින් ඉගෙන ගන්නවා. ඊළඟට මේ හිත කියන එක කොහේ හරි මේ උපදින දේවල්, කොහෙද මේ උපදින, උපත්ති ස්ථාන මොනවද කියලා අපි ඒ උපදින තැන් වශයෙන් ගෙව ඇහැ කන නාසය දිව ශරීරය මේ වස්තු වශයෙන් අපි එහු හිත උපදින තැන් ඉගෙන ගන්නවා. ඒ සියල්ල ඉගෙනගෙන අපි මේ එකම හිත, හිත කියන එක එකක් වුණත් මෙතන පුද්ගලෝ සියලු දෙනාම ගත්තාම එකම හිත නොයේ ආකාරයෙන් උපදිනවා. ඒ නිසා මේ හිතේ නොයේ ප්‍රවේද තියෙනවා. මේ හිතේ එකතු වෙන අනිකුත් ධර්මයක. මොකද මේ හිත කියන එක එකක් වුණාට මේ හිත තනියම උපදින්නේ නැහැ. ඒක අපි දන්නවා. ඒ වගේම හිත අපි තනි කරලා වෙන් කරලා ගත්තොත් මේ හිත දුක උපද්දවන්නේ නැහැ, සැප උපද්දවන්නේ නැති, අනිෂ්ට විපාකත් නැති, ඉෂ්ට විපාකත් නැති බුදු ධර්මයක් විතරයි මේ. හිත කියන්නේ එකක් ගන්නවා. ආරම්භන විජානන ලක්ෂණය අරමුණ දැනගන්නවා කියන ගතිය විතරයි මේ හිතේ ප්‍රකෘති. ඒක හරියට උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කුඩා දරුවෙක් වටිනා මණිකක් හඳුනනවා වගේ. ඒකේ වටිනාකම දන්නේ නැහැ. මේක මණිකක්ද කියලා දන්නේ නැහැ. නමුත් අනිත් අයට වගේම කුඩා දරුවට පේනවා. නමුත් මේ මණික පිළිබඳව මණික් වෙලෙන්දෙක් ඕක ගැන දන්න කෙනෙක් මේකේ හඳුනා ගැනීම දැනගන්න ආකාරය වෙනස් වෙන්නේ ඒ හිතට එකතු වෙනවා තව ධර්ම ටික, ආගන්තුක කෙලස් ටික. ඒ නිසා හිතේ ස්වභාවය වෙනස් වෙනවා. අන්න ඒ වගේ මේ හිත කියන එකක් ධර්මයක් වශයෙන් එකක් වුණත් හිතේ එකතු වෙන ධර්ම අනුව මේ හිත වෙනස් වෙනවා. ඒ නිසා මේ හිත කුසල්සි, අකුසල්සි, විපාකසි, ක්‍රියාසි වශයෙන් බෙදෙනවා. ඒ විතරක් මේ කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා බෙදෙනවා. ඒ වගේම සුඛ සාගත සිත්, දුක්ඛ සාගත සිත්, සෝමනස්ස සිත්, දෝමනස්ස සිත්, උපේක්ෂා සිත් වශයෙන් මේ ප්‍රමේද වෙන්නේ මේ හිතට එකතු වෙන ධර්ම එක. සසංකාරික සිත්, අසංකාරික සිත්, සම්ප්‍රයුක්ත සිත්, විප්‍රයුක්ත සිත්, සහේතුක සිත්, අහේතුක සිත් වශයෙන්. ඒ කියන්නේ බලවත් වූ සිත් තියෙනවා, දුබල වූ සිත් තියෙනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි පින්වතුනි, මේ හිත එකක් වුණාට බලන්න සමහර ධර්ම මේ හිතට එකතු වුණාම මේ කය පවා රූපේ පවා නසලනවා. බහල ඇති සමහර විට මේ හිතේ ඇතැම් දේවල් එදෙනකොට සමහරු කියන මේ හදවත පැලිලා මැරෙනවා නේද? සමහර විට මේ අපේ නහරවල් උපරලා සමහර විට මුළු ශරීරෙම කන නැතුව යනවා. ඒ තමන්ට ඉපදිති සිත්. ඒ තරම් මේ හිතට එකතු වෙන ධර්ම ටිකක් තියෙනවා. මෙන්න මේ ධර්ම නිසා හිතේ ස්වභාවය සහ මුලින්ම වෙනස් කරලා කුඩු යටි කුඩු කරලා ඒ නරක පැත්ත. ඒ වගේම මේ හිතට එකතු වෙන යහපත් වූ ඉෂ්ට දේවල් තියෙනවා. ඒවා එකතු වුණාම මේ හිතෙන් කල්ප කෝටි ගණන් සැප විපාක හදලා දෙනවා. බුදු පසේ බුදු මහරහත් ආදී මේ උතුමන් වහන්සේලා නිර්මාණය වෙන්නේ, ගුණවත් අය නිර්මාණය වෙන්නේ මේ හිතේ එකතු වෙන යහපත් ධර්ම නිසා. අන්න ඒ වගේ එකක් වශයෙන් මේ හිත ගත්තාම හිතට එකතු වෙන ධර්ම මත මේ හිත වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නචච්ඡා වස ලෝහෝති නචච්ඡා හෝති බ්‍රහ්මණ, කම්මනා වස ලෝහෝති කම්මනා හෝති බ්‍රහ්මණ. උපතින් කෙනෙක් වසලේක්වත් බ්‍රහ්මණේක්වත් වෙන්නේ නැහැ, කර්මයෙන්ුයි කෙනෙක් බ්‍රහ්මණේක් හෝ වසලේක් වෙන්නේ කියලා දේශනා කරා. ඒ කියන්නේ මේ හිතට එකතු වෙන දේවල් අනුව කෙනෙක් හොඳ හෝ නරක වෙනවා. ඒ වගේම අපි වෑංජනයක් ගත්තාම මේ වෑංජනයට එකතු කරන මිරිස්, කිරි, තුන, පහ ආදී මේ දේවල් මත වෑංජනීය රස වෙනස් වෙනවා වගේ මේ හිතට එකතු වෙන දේවලුත් එක්ක මේ හිතේ ගතිය වෙනස් කරනවා. අන්න ඒ හිතට එකතු වෙන ධර්ම අරූපී ධර්ම කොටසක් තියෙනවා. ඒවා මොනවද? ඒවා තමයි චෛතසික කියලා අපි කියන්නේ. ඒක තව වචනකින් කියනවා සිතු විලි කියලා. සිතෙහි යෙදෙන සිතු විලි. චේතසි භවං තදායත්ත උච්චිතායාති චේතසිකා කියලා. සිතෙහි වන යම් දේවල්, සිතේ උපදින යම් දේවල් ටිකක් තියෙනවා නම් ඒවට චෛතසික කියලා කියනවා, සිතු විලි කියලා කියනවා. මෙන්න මේ සිතු විලි ගැන තමයි අද අපිට කතා කරන්න සිතේ උපදින සිතුවිලි පිළිබඳව. එතකොට මේ සිතුවිලි කියලා ගත්තාම ඔක්කොම තියෙනවා කීයක්ද ඔක්කොම ඔබට chart එකක් දීලා තියෙන්නේ. පළවෙනි එක ගත්තාම 250 චෛතසික කියලා කොළයක් තියෙනවා. ඒකේ ඔබට පේනවා 250 කියලා කියන්නේ මොකද්ද? 52ක් ධර්ම. එතකොට ධර්ම කියලා කියනවා මේවා සත්ව පුද්ගලයෝ නොවුණු අරූපී ධර්ම. නමුත් මේවාගෙන් යමක් කරනවා, කෘත්‍යයක් කරනවා. ඒ නිසා ඒ හිත වෙනස් වෙනවා. එතකොට චෛතසික 52ක් හිතේ යෙදුනට මේ චෛතසික 52ම කවදාවත් එකවර යෙදෙන්නේ නැහැ. ඒවට ප්‍රතිවිරුද්ධ චෛතසික තියෙනවා. ඒ නිසා ඒවා යෙදෙනකොට ඒවා යෙදෙන්නේ වෙනස් වෙනස් ආකාරයෙන්. වෙනත් වෙනත් අරමුණු ඔස්සේ වෙනස් වෙනත් ආකාරවලින් මේ චෛතසික යෙදෙනවා. අන්න ඒ යෙදෙන ආකාර ප්‍රභේදගත කිරීම තමයි මේ චෛතසික ප්‍රාඩමින් අපි සිද්ධ කරන්නේ. එතකොට ඒ 52ක් වූ චෛතසික අපි එක වර්ගයක් ගත්තත් උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ අකුසල චෛතසික කියලා. අකුසල සිතුවිලි හිත කෙලිටි කරන, හිත දුර්වල කරන, අපායේ උපද්දවන, දුක උපද්දවන යම් ධර්ම ටිකක් තියෙනවා නම් ඒවට කියනවා අකුසල සිතුවිලි කියලා. මේ අකුසල සිතුවිලි ගත්තත් ඒවට එකවර යෙදෙන ධර්ම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොන වගේ දෙයක් කියන්න පුළුවන්ද? එකට නොයෙදෙන අකුසල ගත්තොත් අපි කියමු ලෝභයයි ද්වේෂයයි. මේ දෙකම අකුසල. නමුත් ওই දෙක කවදාවත් එකට යෙදෙන්නේ නැහැ. ලෝභයයි ද්වේෂයයි කිසි කලකට යෙදෙන්නේ නැහැ. ඒක ඕනෝන්ට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. මොකද එක ධර්මයක කෘත්‍ය මොකද්ද? අරමුණේ ඇලෙනවා. අනිත් ධර්මයේ කෘත්‍ය මොකද්ද? අරමුණේ ගැටෙනවා. එතකොට ඒ නිසා මේ දෙක කවදාවත් එකට උපදින්නේ නැහැ. ඒ වගේම මාන්නයයි දිට්ඨියයි මේ දෙක කවදාවත් දෙකම අකුසල. නමුත් අකුසල වුණාට කවදාවත් මේ දෙක එකට උපදින්නේ නැහැ. ඒ වගේම මෝහයයි ප්‍රඥා මේ දෙකත් කුසල අකුසල. නමුත් මෙතන ඒකනම් අපිට ගන්න බෑ. එතකොට අන්න ඒ වගේ අකුසල ධර්ම වුණත් එකට නොයෙදෙන ධර්ම තියෙනවා. ඒ නිසා මේවා කාණ්ඩ කරලා බෙදලා විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ චෛතසික 52ක් අපි ගත්තාම මේ 52 මුලින් අපිට හම්බෙනවා අන්‍ය සමාන රාශිය කියලා. චෛතසික 13ක් හම්බෙනවා අන්‍ය සමාන රාශිය කියලා. එතකොට මේ අන්‍ය සමාන රාශිය හැදිලා තියෙන්නේ සබ්බචිත්ත සාධාරණ 7 හා ප්‍රකීර්ණක 6ක් කියලා ඔක්කොම 13යි කියලා තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අකුසල රාශිය කියලා හැදිලා තියෙනවා. අකුසල සාධාරණ 4යි, අන්‍ය අකුසල 10යි කියලා 14 අකුසල් චෛතසික තියෙනවා. දැන් මම මේ චෛතසික කියලා කතා කරන්නේ සිද්ධිමිලි හිතේ යෙදෙන අනිකුත් ධර්ම ගැන. ඊට පස්සේ සෝමන රාශිය කියලා 25ක් තියෙනවා. 25 වෙනි සෝමන සාධාරණ කියලා. ඒ කියන්නේ හැම කුසල් සිතකම යෙදෙන චෛතසික 19ක් කියන. ඒ සෝමන සාධාරණ, අකුසල සාධාරණ කියලා ඒ සාධාරණ කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ. ඒවා හැම සිතකම යෙදෙනවා. දැන් නම් කරලා කියනකොට ඒකට අදාළ සියලු දේවල්. දැන් සබ්බචිත්ත සාධාරණ කියනකොට හැම සිතකටම පොදුයි කියනවා. හතක් තියෙනවලු හැම සිතකටම පොදුයි. ඊට පස්සේ මේ අකුසල සාධාරණ කියනකොට අකුසලයේ 20ක් සාධාරණ. ඊට පස්සේ තියෙනවා සෝබන සාධාරණ කියලා කුසලයේ විතරක් සාධාරණ. එතකොට මේ සෝබන සාධාරණ කිව්වම හැම කුසල් සිද්දකම යෙදෙන ධර්ම 19ක් තියෙනවා. ඊට අතර විරති කියලා තුනක් තියෙනවා. අප්‍රමඤ්ඤා දෙකයි, පඤ්චේන්ද්‍රයයි එකයි. ඔක්කොම 25යි. අන්න එතකොට ඔය 25යි 14යි 13යි 13 වම තමයි චෛතසික 52 හැදෙලා තියෙන්නේ. එතකොට ඔය චෛතසික 52 ඇතුලේ තියෙනවා කුසලවත් අකුසලවත් නොවන චෛතසික ටිකක් තියෙනවා. ඒවා ඒ කුසල් අකුසල් වල යෙදී ජහම අකුසල් හෝ කුසල් වෙන ප්‍රකෘතියෙන් කුසල් හෝ අකුසල් හෝ නොවන චෛතසික ටික තමයි ඔන්න අන්‍ය සමාන රාශිය කියලා හම්බෙන මුල් 13. ඒවා කුසල්වත් අකුසල්වත් නෙවෙයි හැම සිතකම සුදුසු පරිදි යෙදෙනවා. ඊට පස්සේ අකුසල රාශිය කියන 14 අකුසල් සිත් තුළ පමණමයි යෙදෙන්නේ. ඊළඟට සෝබන රාශිය 25 තියෙනවා. ඒවා කුසල් සිත් තුළ පමණමයි යෙදෙන්නේ. ඒ විදිහට තමයි ඔය චෛතසික 52 හැදිලා තියෙන්නේ. එතකොට ඒ චෛතසික 52 අන්‍ය සමාන රාශිය ඔබට පේනවා. ඒකේ කොටස් දෙකක් තියෙනවා. සප්පජිත්‍ර සාධාරණ 7යි ප්‍රතිර්ණ 6යි. හැම සිතකම යෙදෙන ධර්ම 7 වෙනවා. ස්පර්ශය, පස්සය කියලා කියන්නේ ස්පර්ශය කියන එක. වේදනාව කියන්නේ අපි කතා කරපු වේදනා චෛතසිකය. සංඥාව කියලා කියන්නේ අරමුණ හඳුන ගන්න චෛතසිකය. ඊට පස්සේ සංඥාව, චේතනාව. චේතනාව කියලා කියන්නේ අපි තුළ ඇති වෙන චේතනාව. ඒකාග්‍රතාවය අරමුණේ එකඟ බව කියවත් එක් ආකාරයකින් ගැනීම ජීවිතේන්ද්‍රිය මානසිකාරය. ඒවා අපි වෙන වෙනම අපි පැහැදිලි කරගමු. ඊට පස්සේ ප්‍රකීර්ණක 6. එතකොට මුල් ඔය කියපු 7 හැම සිතකම යෙදෙනවා. ඊට පස්සේ තියෙන 6 විතක්කය, විචාරය, අදිමුක්ක, වීර්ය, ප්‍රීති, ඡන්ද. ඔය 6 හැම සිතකම යෙදෙන්නේ නැහැ. මේවා නොයෙදෙන සිතුත් තියෙනවා. මොනවද? චක්කු විඥාන ආදී අහේතුක දෙපංච විඥානය, දෙපස් විඥානෝ කියලා කියන්නේ. ඒ වගේ මේ ප්‍රකීර්ණ 6 යෙදෙන්නේ නැහැ. අර 7 විතරයි යෙදෙන්නේ. එතකොට ප්‍රකීර්ණ 6 කුසල් සිත් තුළයි අකුසල් සිත් තුළයි දෙකේම සුදුසු පරිදි යෙදෙනවා. විතක්කය කියලා කියන්නේ අරමුණ යොමු කරවන බව කියන එක. කුසලයටත් යොමු කරනවා, අකුසලයටත් යොමු කරනවා. එතකොට ඒක කුසලයේදෙනකොට කුසල් වෙනවා, අකුසලයේදෙනකොට අකුසල් වෙනවා. අන්න ඒ විදිහට මේ පොදුවේ කතා කරන ටිකත් ඉතාමත් වැදගත්. ඒ සාරාංශ සමාලෝචනය වගේ මේ මාතෘකාව වගේ මේ ටිකක් නැවත නැවත ඔබ අහගන්න ඕනේ. ඒක අපි සරලව ඇති කරගන්න වටිනා කරුණු ටිකක් මේ හැම එකටම පොදු. චෛතසික 52. ඊට පස්සේ අනිත් පැත්ත කරලා ගන්න අකුසල චෛතසික 14. ඒකේ තියෙනවා මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මාන්නය. ඒකේ තියෙනවා මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච කියලා 4. අකුසල සාධාරණ, ඒකට තව නමක් කියනවා මෝහ චතුස්කය කියලා. අන්නේ එකක් හොඳට මතක තියාගන්න. මෝහ චතුස්කය. මෝහ චතුස්කය කියලා කියන්නේ මෝහය සමගමයි මේ 4 යෙදෙන්නේ. අන්න ඒ නිසා ඒකට මෝහ චතුස්කය කියලා කියනවා. මෝහයෙන් තොරව කවදාවත් මේ අහිරිකය කියන්නේ පවට ලැජ්ජා නැතිකම, අනුත්ප්පය කියන්නේ පවට බය නැතිකම, උද්ධච්චය කියන මේ කාරණා මෝහය සමගමයි යෙදෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ 4 අකුසල සාධාරණ. හැම අකුසල් සිතක් උපදින්න නම් මේ 4 අවශ්‍යමයි. ඔය 4 එකක් හරි අඩු නම් අකුසල් සිතක් උපදින්නේ නැහැ. අන්න ඒ නිසා මේ මෝහ චතුස්කය කියලා බෙන් කරලා තියෙනවා ඔය අකුසල 14. ඒ නිසා ඒවා අපි මේ චෛතසික පාඩම් වල ඉතාමත් වැදගත් කාරණා. ඊට පස්සේ ලෝභ ත්‍රිකය. ලෝභ ත්‍රිකය කියන එක ලෝභය, දිට්ඨිය, මාන්නය කියන චෛතසික ලෝභය සමගමයි යෙදෙන්නේ. දිට්ඨිය හෝ මාන්නය. දැන් දිට්ඨිය මාන්නය කියන එක එකට කවදාවත් යෙදෙන්නේ නැහැ. නමුත් දිට්ඨිය යෙදෙනවා නම් යෙදෙන්නේ ලෝභයත් එක්ක. මාන්නය යෙදෙනවා නම් යෙදෙන්නේ මෝ ලෝභයත් එක්ක. ඒ නිසා ඒකට ලෝභ ත්‍රිකය කියලා දැක්වෙනවා. හැබැයි මේ ලෝභ ත්‍රිකය හැම අකුසල් සිතකම තියෙනව නෙවෙයි. දැන් අපිට තරහ ප්‍රමනාපයක්, ද්වේෂයක් වෙනකොට ලෝභය නැහැ. අන්න ඒ වගේ. ඊට පස්සේ දෝෂ චතුස්කය දේශය සමග යෙදෙන සිතිවිලි හතර දෝෂ ඊසා මච්චරි කුකුච්චය ඊරිසියාව මසුරුකම කුකුස පසුතැවිල්ල කියන්නේ මේ දෝෂ චතුස්කය කියලා මේ හතර යෙදෙන්නේ දේශයත් එක්කමයි දේශය සමගම යෙදෙන්නේ දේශය නොතිබුණා නම් ඔහුට ඊරිසියාව උපදින්නේ නැහැ ඔහුට මසුරුකම උපදින්නේ නැහැ ඔහුට කුකුච්චේ පසුතැවිල්ල උපදින්නේ නැහැ එහෙනම් මතක තියාගන්න මේ ඊරිසියාව අපි තුල තියෙනවා නම් ඒ ඇවිල්ලා තියෙන තරහක් එක්කම අපි කෙනෙකුට ඊරිසියාවක් ඇති වෙනවා මච්චරිය කියලා කියන මසුරුකම මසුරුකම කියන්නේ මොකද්ද තමන්ගේ දේ අනුන්ට දෙන්න කැමති නැහැ අනුන් දකින්නවට කැමති නැහැ අනුන් ඉල්ලනවට කැමති නැහැ ඒ මච්චරිය මච්චරිය එක්ක යෙදෙන්නේ දේශය දේශේ නැතුව මච්චරිය යෙදෙන්නේ ඇයි ඒ මච්චරිය කියන්නේ දැටි බැඳීම ලෝභය එවගු දෙයක් කවුරුහරි ඉල්ලුවොත් මොකද වෙන්නේ තරහය නම් තරහය එතකොට මේ දේශයක් සමගයි මච්චරිය කියන්නේ කුකුච්චය කියලා කියන කුකුස පසුතැවිල්ල කරපු දේවල් නොකරපු දේවල් පිළිබඳව අපි තුළ ඇති වෙන පසුතැවිල්ල කුකුච්චය තීනය මිද්දේ විචිකිච්ඡාව කියන ඒවා එතකොට ඒක මෙන් මෙන් මෙය දෙන්න පුළුවන් ඒවා යෙදෙනවා නම් යෙදෙන්නේ තීන මිද්ද දෙකේ යෙදෙනවා නම් යෙදෙන්නේ ලෝභ මූල සිත් වල ඒ වගේ සසංකාරික සිත් වල තමයි යෙදෙන්නේ සසංකාරික සිත් පහක් තියෙනවා ඒකෙන් ලෝභ සිත් හතරයි ඊට පස්සේ තීන මිද්ද යෙදෙන්න පුළුවන් දේශ මූල සසංකාරික යෙදෙන්න පුළුවන් මේ විචිකිච්ඡාවයි ඔය අකුසල චෛතසික 17 ඊට පස්සේ සෝබන චෛතසික 25 කියලා සද්ධාව සතිය කිරි ඔත්තප්ප අලෝක අදේශ තත්‍රමඤ්ඤතක කාය පස්සත්ති චිත්ත පස්සත්ති කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාරුඤ්ඤතා චිත්ත පාරුඤ්ඤතා කාය උචුකතා චිත්ත උචුකතා කියලා සෝබන සාධාරණ ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් අපි මලක් පූජා කරනවා එහෙම නැත්නම් අපි වන්දනාවක් කරනවා ස්වාමීන් වහන්සේලාට වදිනවා උනස්සේ නැගී සිටිනවා ගෞරව කරනවා මෙන්න මේ වගේ අපි තුළ උපදින හිත් අපි කියන කුසල සිත් යහපත් සිත් ඔය හැම සිතකම මේ 19 යම යෙදෙනවා මේ කියපු සද්ධාව අවශ්‍යයි සිහිය අවශ්‍යයි හිරි පවට ලැජ්ජාව ඔත්තප්පේ කියන පවට බය අලෝභ ආදේශ තත්‍රමඤ්ඤතදාදී මේ හැම එකක්ම ඔය හැම හිතකම කුසල් සිතකම යෙදෙනවා මේ 19ම යෙදෙනවා එතකොට එතන කියන මේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියනකොට මෙතන කාය කියලා කිව්වේ අපි අදහස් කරන්නේ රූප කාය නෙවෙයි දැන් කයේ පස්සද්ධියකුත් අපිට දැනෙනවනේ නේද කය සැහැල්ලුයි කියලා අපිට දැනෙනවා නමුත් යථාර්ථය ගත්තාම කයට දැන් මේ ඉදිරියෙන් කියන අපේ මේ කුඩු මේස ඔය බංකෝ වලට සැහැල්ලු බවක් දැනෙනවා දැනෙන්නේ නැහැ නේද ආන්නේ වගේ තමයි මේ කයත් මේ වගේම ඒකේ ප්‍රകൃතිය ගත්තාම සැහැල්ලුවවත් සැපයවත් මේ රූපෙට දැනෙන්නේ නැහැ නමුත් මේ හොඳ යහපත් රූප උපදිනකොට ඒක හිතට දැනෙනවා අන්නේ හිතට දැනෙන සැහැල්ලුව හා සිතු විලි වලට දැනෙන සැහැල්ලුවක් වෙන හිතේ යෙදෙන චෛතසික මෙන්න මේ කාය පස්සද්ධි කියලා කියන්නේ කාය කියලා කියන්නේ එක පැත්තකින් මේ ඇත්තටම මේ කාය කියලා කියන්නේ සමූහය කියන සමූහය දැන් රූප කාය කියුවාම මොකද රූප සමූහය දැන් හස්ති කාය බල කාය කියලා කියන්නේ බල කාය කියලා කියන්නේ ඒ ඉන්න සෙබළු සමූහය ඒ වගේ හස්ති කාය කියන්නේ ඇත්තු සමූහය කියලා අන්න ඒ වගේ මෙතන කාය පස්සද්ධි කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන්නේ හිතේ පස්සද්ධිය සැහැල්ලු බව කියන එක තමයි අන්න ඒ කාය චිත්ත කියලා කියන්නේ චෛතසික හා හිතේ සැහැල්ලුව හා මුදු බව ආදී මේ අපි ඉදිරියේදී කරනවා ඒ ධර්ම විස්තර කරනවා දැන් එතකොට අන්නේ විදිහට සෝබන සාධාරණ 19 තියෙනවා. ඊට පස්සේ තව දෙනවා විරති තුනක් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. වාචා කියවම කය මුල් රූප වචනය මුල් වෙලා සිදු වෙන කුසල්. ඊට පස්සේ කම්මන්ත කියවම කය මුල් වෙලා ආජීව කියවම මේ කයත් හිතත් මුල් වෙලාගෙන සිතු විලි මේවා හැබැයි එනවාද? එතකොට සිතු විලි තුනක් තමයි ඒ විරති කියලා කියන්නේ අකුසලයන්ගෙන් වෙන් කරන යම් ධර්ම ටිකක් තියෙනවා. එතකොට ඒ අකුසලයන්ගෙන් වෙන් කරනව යම් ධර්ම ටිකක් තියෙනවා නම් මේවා කුසල් නේද? හැබැයි ඒවා වෙන් කරලා තියෙන්නේ හැම කුසල් සිතකින්ම මේ වෙන් කිරීම කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මල් ටිකක් පූජා කරනකොට අපේ හිතේ තියෙනවා මේ සත්තු මරණකින් වෙන් වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. බොරු කීමෙන් වැළකෙන්න ඕනේ කියන අදහසක් අපි ගාව නැහැ. එතකොට තියෙන්නේ මල් පූජා කිරීමේ අදහස. හැබැයි යම් වෙලාවක අපිට මොනවා හරි දෙයක් පාඩු වෙනකොට ආන්තු බොරුවක් කියන්න හිතෙනවා. අන්න ඒ වෙලාවට නෑ බොරු කියන්න හොඳ නෑ. බොරු කිව්වොත් මේ හිත කෙලසෙනවා කියලා දැකලා වෙන් වෙනවා. අන්න ඒ වෙන් කිරීම කරන්නේ පුද්ගලයෙක් නෙවෙයි මෙන්න මේ විරති ධර්මයන්. ඒවා අපි මේ අවස්ථාවේ තව දීර්ඝව පැහැදිලි කරනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකය කියලා අපමාන චෛතසික දෙකක් තියෙනවා. කරුණා මුදිතා කියලා. දැන් අපි අහලා තියෙන සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා. ඒ කරුණා මුදිතා දෙක විතරක් දාලා දෙන්නේ. ඒ දැන් අප්‍රමාණ හතරක් තියෙනවනේ මොනවාද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා නේද? එතකොට මෛත්‍රිය කියලා කියන්නේ අද්වේෂය. අද්වේෂය ඒක කුසල් ගොඩේ තියෙනවා නේද? ඊට පස්සේ උපේක්ඛාව කියලා කියන්නේ මොකක්ද? අන්න තත්‍රමාඤ්ඤත්තා ඒකක් තියෙනවා. ඒ නිසා අනුරින් එක වෙන් කරලා දාන්න ඕනේ නැති නිසා අප්‍රමඤ්ඤා දෙකයි කියලා කරුණාමුදිතා ඒ දාලා නැති දෙක විතරක් වෙන්න. එතකොට කරුණාව කියලා කියනකොට මේ කරුණාව කෙනෙක් ඇති කරනව නෙවෙයි අන්න ඒ විදිහේ සිතුවිලි ධර්මයකින් ඇති කරන ස්වභාවය. මෙත්තාව කියන එකත් ඒ වගේ කෙනෙක් ඇති කරනව නෙවෙයි මේවා ඉගෙන ගන්න නිසා. පඤ්ඤා ඉන්ද්‍රිය කියලා නුවණ. ඔන්න ඔය විදිහට 250 චෛතසිකයන් අපි කෙටියෙන් මාතෘකාවසෙන් විස්තර කරගත්තොත් ඔන්න ඔය විදිහට තමයි අපිට ලැබෙන්නේ 250 චෛතසික දාන. එතකොට මේ 250 චෛතසික අපි දැන් මේ 52 අපි එකින් එක එකින් එක විස්තර කරගෙන යනවා. ඇයි මෙහෙම විස්තර කරගන්න වෙන්නේ? මේ චෛතසික ධර්ම යෙදුනහම මේවා ගැන නොදන්න කෙනා තුළ මේ වැරදි අපිට දුකටපත් කරන අකුසල කර්ම රැස් කරන සසර උපද්දවන ධර්ම මේ තුළ තියෙනවා. ඒ වගේම මේ උපද්දවලින් දුක් වලින් මුදවන සසර ගලවන ධර්ම මේ තුළ තියෙනවා. ඒ දේවල් හරියට දැනගත්තොත් අපිට දුක් වලින් උපද්දවලින් ඒවා මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ බඳු සිතු විලි හිතේ ඇති නොකරගෙන ඉන්න පුළුවන්. යහපත් සිතුවිලි කියලා යමක් තියෙනවා නම් ඒක අපි හිත තුළ ඇති කරගන්න පුළුවන්. එහෙම ඇති කරගන්න හෝ අනිත් ඒවා අයින් කරන්න හෝ ඒ ධර්ම ගැන අපිට දැනගෙන ඉන්න වෙනවා. ඒවා දන්නේ නැත්නම් මේවා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දන්න කෙනාට හොඳ දේ ගන්න නරක දේ අයින් කරගන්න ඒ විතරක් නෙවෙයි ඒ ලැබෙන ඊළඟ වාසිය තමයි මොකක්ද? නරක වූ ධර්මයක් හිතේ යෙදුම ඒ තමන් මුල උපදිනකොට වහාම මේ අහවල් ධර්මයේ යෙදিলা තියෙන්නේ කියලා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. එහෙම හඳුනා ගැනීමේ ලාභය මොකක්ද? ඒකෙන් අපි තුල ඇතිවන අකුසල කර්මය දුක් උපා විපාක සම්පූර්ණයෙන්ම නතර කරගන්න පුළුවන්කම තියෙන. ඒ නිසායි අපි මේවා ඉගෙන ගත යුතුයි. නැත්තම් මේවා ඉගෙන ගැනීමේ කිසිම වැඩක් නැහැ නේද? මොකද අපේ මේ චෛතසික ධර්ම පිළිබඳව සමහර විට මෙතන ඇතැම් අය කවදාවත් අහලා නැහැ. අපි අහන දෙයක් මොනවද? අම්මලා තාත්තලා ගෙවල් දොරවල් කුරුදු දේ අලබතල මඤ්ඤොක්කා රන්දිදී මිලමුදල් ඔය අපි අහන දෙයක් නේද? ඔය අතර මේ මොනවද කියන්නේ? ඒවා අපිට වැඩක් නෑ. ඉතින් මේ සයිසික ධර්ම වලින් අපිට කන්න බොන්න දෙන්නේ නැහැ. හම්බු කරලා දෙන්නේ නැහැ. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි මේක අපේ ජීවිතයට සම්බන්ධ නෝ? මේක වැදගත්කමක් තියෙන්නේ. නමුත් මේ දා සංසාරයේ අපව සසර ඇවිද්දවා නාවේ යම් දා දුක් කිපද්දවා නම් මේ දුක් කිපද්දේ ඔය බාහිර දින රණ්ඩේ ලබුදල් වලින් නෙවේ, බාහිරින් හම්බෙන අලබතර මඤ්ඤොක් වලින් නෙවේ, මෙන්න මේ අනාත්ම වූ ධර්ම වලින් මේ දුක් කිපද්දේ. ඒ නිසා කෙනෙකුට දුකින් මිදෙන්න අවශ්‍යයි. අද අපි ලෝක දින ශෝක පරිදේවයන්ගෙන් මිදෙන්න අවශ්‍යයි. මෙන්න මේ ධර්ම අපි ඉගෙන ගන්න වෙනවා කියන අන්නේ දැක්ම කියන කෙනාට මේවා නිධානයක් වගේ, මේවා රන්මසු වගේ, මේවට මිල කරන්න බෑ. ඇයි? ඔබට මේ දැනුමට මිල කරන්න පුළුවන්ද? කවදාවත් මේ දැනුමට මිල කරන්න මේවා සල්ලි දීලා ගන්න පුළුවන් මේවා නෙවෙයි. මේවට මිල කරන්න අන්න ඒ නිසා මේ වගේ වටිනාකම හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තේ නැත්නම් මේක අහනකොටම සමහරකට උන නිදිමතේ ඉන්න පුළුවන්. ඇයි? මේවා අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ. හැබැයි ඔබට කෙනෙක් පණිවිඩයක් දුන්නොත් එහෙම අහවල් දැන නිධානයක් තියෙනවා. ඒ නිධානය ගන්න දැන් පාර කියන්නේ කියලා අහලා ඉන්න කිව්වොත් හැමෝම ඇස් දෙක තව ටිකක් ලොකු කරගෙන අහගෙන ඉන්නවා නේ. හැබැයි මේවා අන්න ඒක වඩා වටිනවා කියන අදහස ඔබේ හිතුවේ එන්න ඕනේ. අන්නේ හිතුනේ අදහස් ආවොත්ම මේවා ඇස් දල්වාගෙන සිහිය යොමු කරගෙන අහගෙන ඉදී මොනවාද මේවා? මේ බාහිර තියෙන මේ පොතපතේ තියෙන මේ අභිධර්මයේ කියලා පොතේ තියෙනවා එකක් ඒක උගන්වනවද නෑ. රැගවල් දෙකේ අපිටම උපදින අපිවම කෙලසන හෝ අපිට යහපත උපද්දවන ධර්ම ටිකක් නේද මේ විග්‍රහ කරන්න කියන මේ කාරණාව මේ ජීවිතේට ගැළපෙන්නේ. එතකොටයි මේ වගේ වටිනාකම් වල නැහැ. නැයි වෙනවා අපි ඒ චෛතසික පිළිබඳව එකින් එක විග්‍රහ කරන්න බලමු. හොඳයි. ඊළඟ මේ තව මේකටම සම්බන්ධ තව විශේෂ කාරණාවක් කියන්න අමතක වුණා. ඒකත් මම මේකටම මතක් කරනවා. මේ චෛතසික ධර්ම කතා කරනකොට මම මේක අපි පාඩමේ ආරම්භයේදී අපි පරමාර්ථ ධර්ම විග්‍රහ කරනකොට කතා කරා. නමුත් මේ අවස්ථාවෙත් එක මතක් කර යුතු වෙනවා, මේ චෛතසික ධර්ම අපි කියලා කියන්නේ හිතේ යෙදෙන ධර්ම. එතකොට මේ හිතේ යෙදෙන එකට හිතේ යෙදෙන්නේ කොහොමද? මේ ධර්ම සම්ප්‍රයෝග. සම්ප්‍රයෝග කියලා කියන්නේ ඔවුනම් මිශ්‍ර වෙලා එකට වෙලා තමයි යෙදෙන. මේ සම්ප්‍රයෝගව හරියට කෙළිවල වතුර එකතුනා වගේ අපි මේ සම්ප්‍රයෝග භාවයේ දැතිය යුතුයි. එතකොට ඒ විදිහට සම්ප්‍රයෝගව හිතේ යෙදෙන නිසා තමයි මේවට සිතු විලි සිතේ යෙදෙන. එතකොට හිතේ යෙදෙන්නේ කොහොමද? ඔවුනම් වෙන් කරන්න බැරි ආකාරයට තමයි මේවා යෙදෙන්නේ. එතකොට මේ චෛතසික හැම වෙලාවෙම ධර්මයන්ගේ පොදු ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද ඒවා? අන්න ඒක උපාද, ඒක නිරෝධ, ඒකාලංකන, ඒක වත්තුකා කියලා ලක්ෂණ හතරක් තියෙනවා. එතකොට මේ ස්පර්ශය කියන එක හිතේ යෙදෙනකොට මේ හිත ඉඳලා ඊට පස්සේ ස්පර්ශය යෙදෙනවා නෙවෙයි. එකටමයි පෙරපසු නොවී උපදින්නේ. හිත සමගම පෙරපසු නොවී එකට උපදින නිසා මේවට කියනවා ඒකෝපාද ධර්ම කියලා. හිත සමගම එකට උපදින්නේ. ඒ වගේම හිත නිරුද්ධ වෙලා ටික වේලාවකින් නිරුද්ධ වෙනවා හෝ චෛතසික නිරුද්ධ වුණාක් පස්සේ සිත නිරුද්ධ වෙනවා නෙවෙයි. එහෙනම් මේ සිත සමගම පෙරපසු නොවී එකටම මේවා නිරුද්ධ වෙනවා. ඒ නිසා මේවට කියනවා ඒක නිරෝධ කිය. ඒ වගේම අපි කියමුකෝ හිත රූපේ අරමුණු කරමින් ඉපදිලා වේදනාව සත්‍යයක් අරමුණු කරගෙන ඉපදුන මේ හිතුවලින් කිසිම වැඩක් නැහැ නේ. ඒ නිසා ඒකාලම්බන කියලා කියනවා. හිත සිතුවිලි එකම අරමුණක්මයි ගන්න. එකම අරමුණක් අරගෙන හිත ගන්න අරමුණම අරගෙන හිත සමගම උපදින නිසා තමයි මේ හිතේ ස්වභාවය වෙනස් වෙන්නේ. හිත අර විදිහට පරිවර්තනය හෝ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ධර්මතාවය නිසා. එතකොට ඒ නිසා හිත ගන්න අරමුණමයි ගන්න. අපගේ හිත සමග උපදින චෛතසික හිත සමග වැඩිපුරම උපදින්න පුළුවන් සිතුවිලි කීයක්ද? 36ක් උපදින්න පුළුවන්. 36ක් උපදින්න පුළුවන්. මොයේ ඉස්සර සඳහන් කරපු සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි, ඊට පස්සේ කුසල් පැත්තේ කුසල් සිතක් නම් තමයි ඒ 36 උපදින්න පුළුවන්. ශෝමන සාධාරණ 19ක් තියෙනවා. ඊට පස්සේ විරති 3ම යෙදෙන්න පුළුවන්. ප්‍රඥාව යෙදෙන්න පුළුවන් කියන මෙන්න මේ කාරණා ටික යෙදෙන්න පුළුවන්. හැබැයි ඒ අතර මේ කරුණාවයි මුදිතාවයි එකට යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඔය අතර එකක් යෙදෙන්න පුළුවන් වුණා ඔය මේ ප්‍රඥාව සමග. ඒ විදිහට 36ක් උපදින්න පුළුවන් මේ හිත සමග. එතකොට මේ 36ම චෛතසික 36ම ගන්නේ හිත රූපය ආරම්භ කරාන අර 36ම ආරම්භ කරන්න ඕන රූපයමයි. ඒ හිතෙන් එකක් හරි සබ්දේ ආරම්භ කරොත් මේ හිත උපදින්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේක නොවෙනස් වන චිත්ත නියාමයක් කියලා කියන චිත්ත නියාමයක්. අපි ධම්ම නියාම, චිත්ත නියාම කියලා කියන ඔන්නෝයි චිත්ත නියාම ටිකක් තමයි ඔය කියලා. ඊළඟ හිත චක්කුප්පසාදේ ඉපදිලා වේදනාව කාය ප්‍රසාදයේ උපදින්නේ නැහැ. එහෙනම් හිත අසුරු කරන හිත උපදින වස්තුවේමයි අර 36ම උපදින්නේ. ඒ හිත අසුරු කරන වස්තුවේ. ඒ නිසා ඒක වස්තුක කියලා මේ චෛතසික වලට කියනවා. අන්න ඒ විදිහට මේ චෛතසිකයන්ගේ දින සම්ප්‍රයෝග නැයි. එතකොට ඒ විදිහට මේ සිතුවිලි කියන්නේ වර 36ම ඔය විදිහට එකට මිශ්‍ර වෙලා එක අරමුණක් අරගෙන හැබැයි ඔවුන්ගේ කුත්‍යම් වෙනස්. හිත කරන වැඩේ නෙවෙයි වේදනාව කරන්නේ, සංඥාව කරන්නේ වේදනාව කරන වැඩේ නෙවෙයි, වෙන වෙන කුත්‍යම් කරන්නේ. හැබැයි අර ධර්මතා හතර එකක්. අනේ කාරණාව නැවත නැවත අහලා මේ චෛතසික ධර්මයන්ගේ මේ පොදු ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න. ඒක තමයි මේ වැදගත්ම කොටස. මේ පොතුවේ මේ චෛතසික ධර්මයන්ගේ සඳහන්. කන්න ඒ විදිහේ මේ චෛතසික 52ටම අදාළ ධර්ම ටිකක් ඔය පොදු ධර්මතා ටිකක් තමයි කියන්නේ. ඊට පස්සේ දැන් අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඒකේ ඊළඟ දෙවෙනි පිටුවට යන සර්ව චිත්ත සාධාරණ චෛතසික. මේකට තව නමක් කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. එතකොට අපි අන්න ඒ කොටස් ටික තමයි අපි දැන් ඊට පස්සේ ඉගෙන ගන්න යන්නේ. සබ්බචින්ත සාධාරණ 7. ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රය, මනසිකාව. එතකොට ස්පර්ශය කියලා කියන්නේ අරමුණ ස්පර්ශ කරන බව. වේදනාව කියලා කියන්නේ ඒ සබ්බ දුක් වේදනා. සංඥාව කියලා කියන්නේ අරමුණ හඳුනා ගන්න බව. චේතනාව කියලා කියන්නේ ඒ වැඩේට යොමු කරවන ධර්මය. ඒකාග්‍රතාවය කියන්නේ එක් ආකාරයකින් අරමුණක් ගැනීම. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ ඒ අරූපී චිත්තජයසික ධර්මයන් නැවත නැවත උපද්දවන බව, ජීවත් කරවන ධර්මය. මනසිකාරය කියලා කියන්නේ ඒ කටයුත්තට හිත යොමු කරවන ධර්මය කියන අර්ථයෙන් තමයි පොදුවේ අපි කෙටියෙන් ගත්තාම මේ චෛතසික ධර්ම පිළිබඳව. එතකොට ඔබට මේකේ කෙටි විස්තරයක් තියෙනවා. ඒ චෛතසිකයන්ගෙන් පළවෙනිම අපිට කතා කරන්න තියෙන ස්පර්ශය පිළිබඳව, පස්ස කියන චෛතසිකය පිළිබඳව. එතකොට ස්පර්ශය පිළිබඳව ඔබත් බලාගන්න මාත්‍රිකාව එක තියෙනවා. අරමුණේ සැපෙන ස්වභාවය ස්පර්ශය වේ. එතකොට අරමුණින් හැපෙන බව ස්පර්ශයයි කියලා කියනවා. සැපීමයන්ෝ අතරක් නොසිටින පරිදි ලම්බීමය එයට ගෑවීමයයිද කියනු ලැබේ. අදට අපි යමක් අල්ලනවා වගේ ඒ වගේ දෙයක්. එතකොට මේකේ හැපෙනවා කියලා කියන්නේ මේ අරමුණ ඒ සිතේ හැපෙන බව, ස්පර්ශ වෙන බව. අඳුරේ අඳගාන කෙනෙකුට අත දත හැකිවන්නේ අතේ ගෑවුණු දෙයක් පමණ. එමෙන්ම සිතට දැනෙන්නේද සිතේ ගෑවුණු දෙයක් පමණ. එබැවින් සිතක් හෙවත් දැනීමක් ඇතිවීමට දතයුත්ත හා සැපීමක් විය යුතුයි. සැපීමෙන් තොරව දැනීමක් නොවිය හැකි බැවින් ස්පර්ශයේ පස්ස චෛසිකය සියලුම සිත්වලට වුවමනා අංගයක් බව දත යුතුය. සිත පිළිබඳ වූ මේ ස්පර්ශය වස්තු දෙකක් එකට සැපීම බඳු සැපීමක් නොවල සැපීම යන නාමයෙන් හඳුන්වන එක්තරා සූක්ෂම ස්වභාවයේ බව තේරුම් ගත යුතුයි. එතකොට මේ හැපෙනවා හැපෙනවා කියලා කිව්වේ අපි දැන් යමක් අතින් අල්ලනකොට මොනවා හරි අපි යමක් ඇදී වැදෙනකොට ඒකටත් අපි කියනවා මේ හැපීම ස්පර්ශය කියලා. දැන් මේ චෛතසික ස්පර්ශය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. වස්තුවක අත හැපෙනවා වගේ මේ වස්තු දෙකක් ගැටෙනවා වගේ නෙවෙයි. නමුත් මේ චෛතසික ස්පර්ශය කියන එකත් අරමුණේ සැපිය යුතුයි. ඒ කියන්නේ සිත හැම සිතක්ම අපි කතා කරපු සිත් 89ක් හෝ දීර්ඝ වශයෙන් 121ක් වූ සිත් හැම වෙලාවෙම අරමුණක එල්බිලා අරමුණක් අරගෙන තමයි උපදින්නේ. ඒතකොට ඉබේ හිත උපදින්නේ නැහැ. දැන් අරමුණක් අරගෙන හිතට උපදින්න නම් හිතට පුළුවන්කමක් නැහැ අරමුණ ගන්න. හිතෙන් කරන්නේ මොකක්ද? අරමුණ දැනගන්න. දැනගන්න බව පුළුවන් නම් අරමුණ හැපෙන බව හිතට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යමක් දැනගන්න නම් ඒ අරමුණ සිතේ හැපිය යුතුයි, වදින්න ඕනේ. එතකොට මේ වැදීම කියලා කියන්නේ මේ අපි කියන මේ වස්තු දෙකක් එකට ගැටෙනවා වගේ වැදීමක් නෙමෙයි. හිතට අරමුණ ගැනීම සඳහා අරමුණ ලං කරලා දීම, අරමුණ යොමු කරලා ඒ ස්පර්ශය කියන ධර්මතාවය තුළින් හිතට අරමුණ ගැනීමට මෙන්න මේ අරමුණ ගන්න කියනවා වගේ මේ අරූපී ධර්මයක් විසින් ඒ අරමුණට හප්පවන බව, ස්පර්ශ කරලා දෙන බවක් තියෙන එහෙම ධර්මතාවක්. හැබැයි ඒක අපි තේරුම් ගත යුත්තේ මේ අරමුණ සැපෙනවා කියනකොට අපිට හිතෙන්න පුළුවන් මේ අරමුණ ඇවිල්ලා වදිනවා කියන නේද? සත්‍යයක් එහෙම වැදුනොත් එහෙම අපිට දැනගන්න ගියොත් එහෙම නේද? ගස් ගල් එහෙම වදින්න වුණොත් මේ ආයතන වල එහෙමනම් ඉතින් මේ කවදාවත් වෙන්නේ නැති එක. ඒ නිසා මේ අරමුණ පැමිණීම හෝ අරමුණ තිබීම කියන කාරණාව මේ ස්පර්ශයට අදාළ වෙන්නේ නැහැ. අරමුණ හැපීම කියන කාරණාවට අරමුණ වැදෙන්නේ නැති වුණාට තියෙන්න ඕනේ කියලා හිතනවනම් ඒත් වෙන්නේ නැහැ. ඇයි? අපිට හටගෙන නිරුද්ධ වෙච්ච අතීතයේ ධර්මයකට අරමුණු කරන්න පුළුවන්. දැන් ඒ දේවල් නැහැ. නමුත් අපිට අරමුණු වෙනවා. එහෙනම් නිරුද්ධ වෙච්ච ධර්මයක් හිතේ ස්පර්ශ වෙලා ඊයේදී, පෙරේදදී, ගිය සතියේදී කියලා අපි දැනගන්නවා. අන්න ඒ දැනගැනීම කරන්න නම් ඒ නිරුද්ධ වෙච්ච ධර්මයක් නැවත හිතේ සැපිය යුතුයි. අන්න එහෙම ස්වභාවයක් මේ ධර්මයන් තුළ තියෙනවන්නේ. ඒකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ එතකොට මේ සිතේ සැපෙනවා කියන කාරණාව ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් අපි වස්තු දෙක එකට ගැටෙනකොට නම් මේ වස්තු දෙක එකට ගැටෙන බව මොනාට මේ ගැටෙනවා කියලා ධර්මතාවයක් තියෙනවා. කියන්නේ ගැටෙනවා කියන ධර්මයක් තියෙනවා. නමුත් මේ අතරතුරේ ගැටෙන වෙනම ධර්මයක් තියෙනවද නැහැ? අපි ගැටීම කියලා කියන්නේම මේ එක මේ වස්තු දෙකක් එකට හැප්පීම. මේ වස්තු දෙක හැර ඉතන පෙන්වන්න වෙන මොනවද තියෙනවද? ඒක පෙන්වන්න මොනවද? හැබැයි මේ හිතට අරමුණක් ගැටෙනවා කියන කාරණාව තුළ එහෙම නැතුව අර එහෙම අරමුණ ගැටෙන ගැට වෙන අරමුණ ස්පර්ශ කරලා දෙන ධර්මයකුත් ඒ අතර තියෙනවා. අන්න ඒ ධර්මයේ පරමාර්ථ වූ ධර්මයක් ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. අන්න එතකොට ස්පර්ශය නැමැති අනාත්ම වූ අරූපී වූ ධර්මයක් තියෙනවා. ඒක හිත සමගම උපදිලා හිතට හා අනිකුත් ඒ සමග උපදින වේදනාව සංඥාව සංඛාරය ආදී චෛතසික වල ධර්මයන්ට ඒ අරමුණ ගැනීම සඳහා ඒ සිත හා අනිකුත් චෛතසික ධර්මයන්ගේ අරමුණ ස්පර්ශ කරවන බව යම් ධර්මයකින් කරනවා නම් ඒකට කියනවා පස්සය කියලා. පස්සය ස්පර්ශය කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ මේ ස්පර්ශය කියන එක ඉතින් මේක අපිට මේ අර අපිට මේ ඇහැට පේන රූප ශබ්ද ආදී වස්තු ඔස්සේ පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. එසියුම් එකක් නමුත් උපමාවකින් වගේ කියලා අර වස්තු දෙකක් ගැටෙනවා වගේ අරමුණක හැපෙන බව කියන ධර්මතාවයක් කියන. එතකොට හැම සිතකම අරමුණක් අරගෙන උපදින නිසා මේ ධර්මයේ හැම හිතක්ම උපදින්න අවශ්‍යයි. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ කියන චෛතසික හතට ස්පර්ශය කියන කාරණාව ඒ චෛතසික ධර්මයේ දාලා තියෙනවා. එතකොට මේක කෙනෙක් පුද්ගලයේ ස්පර්ශනවා ස්පර්ශ කරනවා නෙවෙයි, මෙහෙම ධර්මයක් තුළින් කරන කෘත්‍යය. එතකොට මේ ස්පර්ශය කියන එකකින් වැඩක් කරන කෘත්‍යයක් කරනවා. ඒ මොකක්ද? හිත කරන්නේ අරමුණ දැනගන්න බව. හැබැයි මේ අරමුණ දැනගන්න නම් අරමුණ හිතේ ස්පර්ශ වෙන්න ඕනේ, ගෑවෙන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේ ගෑවෙනවා කියන කාරණාව වස්තු දෙකක් ගෑවෙනවා වගේ නෙවෙයි කියන එක. මේක ඔබ තව ටිකක් කල්පනා කරලා තේරුම් ගන්න. එතකොට මෙන්න මේ අරමුණ හිතේ ස්පර්ශ කරවන ධර්මය තමයි ස්පර්ශ නැමැති ධර්මය. එතකොට හිත අනික, අරමුණ අනික, ස්පර්ශය තව එකක් නේ. එතකොට මෙතන ධර්මතා තුනක් තියෙනවා. අරමුණ නෙවෙයි ස්පර්ශය කියලා කියන්නේ. හිත නෙවෙයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ නිසා මේ වගේ වෙන් කරලම අපි මේ ස්පර්ශය කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. අන්න එහෙම තේරුම් ගත්තොත් තමයි අපි හරියට ස්පර්ශය තේරුම් ගත්තා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකේ විශේෂ දේවල් තමයි අර වගේ මේ අරමුණු අපි විශාල අරමුණු අපිට දැනෙනවා. විශාල දේවල් වස්තු. දැන් එතකොට ඒ විශාල දේවල් දැනෙන්නේ විශාල වස්තු හිතේ වස්තු ස්පර්ශ වෙලා නෙවෙයි. මේ ප්‍රසාදයට හැකියාවක් කියනවා ඕනෙම ලොකු එකක් ගෝචර කරගැනීමේ හැකියාව. ඒ නිසා ඒ හිතට ඒක දැනෙනවා. දැන් කැඩපත චූටි වුණත් මහා විශාල කන්දක් වුණත් ඒ කැඩපතට වැටෙනවා. ඒ වගේ මේ ප්‍රසාදයේ කියන එකට අරමුණ කොච්චර විශාල වුණත් ඒ ප්‍රසාදයේ අරමුණ පතිත වෙනවා. ඒ පතිත වීම නිසා ස්පර්ශය කියන කාරණාව ඇති වෙනවා. අනිසිතු විදිහට හිතට අරමුණ ගැනීම සඳහා. ඒ නිසා අරමුණ තිබිය යුතුම නැහැ. අනාගත අරමුණ, ඒ කියන්නේ කවදාවත් ඉපදිච්ච නැති දේ අරමුණ කරන්න පුළුවන්, නිරුද්ධ වෙච්ච දේ අරමුණ කරන්න පුළුවන්. ඒ වගේම ඒ අරමුණ කියන එක නැති දේවල් හිතනවා. පඤ්ඤප්ති ආරමුණ කියලා කියන්නේ නේද? පඤ්ඤප්ති ආරමුණ. ඒ පඤ්ඤප්ති කියනවා නැති දේක. දැන් අපි මේකට කෝපේ කියලා කියවහම ඒකේ පඨවි ආපෝ තේජෝ තියෙනවා. නමුත් කෝපය කියන ධර්මයක් නැහැ නේද? නමුත් කෝපය කියලා ඒ පඤ්ඤප්තිය ආරමුණ කළ හැකි. එහෙම එකද ස්පර්ශ වෙනවා. අන්න ඒ වගේ මේ ස්පර්ශයේ කියන කාරණාවට අරමුණ ඇවිල්ලා හැපෙනවද නෙවෙයි, අරමුණ ඒකාන්තයෙන් තිබිය යුතුයි කියලා ධර්මතාවයක් නැහැ. නමුත් නෝපන් එකක් හෝ ඇති එකක් හෝ අරමුණ කියන එකක් තියෙන රූපාදී ධර්මයක්. අන්නේ අරමුණ ඒ ආකාරයෙන් ගැනීමට හිතට යොමු කරවන පතය ස්පර්ශ වෙන ගතිය තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඔය ටික තමයි අපිට මේ ස්පර්ශය කියන ධර්මයේ පිළිබඳව විශේෂයෙන් කතා කරන්න තියෙන. ඔබලත් ඉතින් මේවා පිළිබඳව තව තවත් මේ ධර්ම පිළිබඳව විස්තර කරලා තියෙන පොතපත දේශනා අහලා තවත් තරුම ඔබ එකතු කරගන්න පුළුවන් මේකට. එහෙනම් ඉතින් ඔබ දැනුම වැඩි කරගන්න ඔබ ඒ සඳහා මූලිකව අපිට කතා කරන්න තියෙන්නේ ඔය ටික බොහොම ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා මේක පටලවා ගන්න නැතුව කතා කරගන්න ඕනේ. ඒක අරූපී ධර්මයක්ද වස්තු දෙකක් ගැටෙනවා වගේ දෙයක් නෙවෙයි. ඔබ හිමීට නොවනින් කල්පනා කරොත් මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමසියෝ කාරණාවක්. හොඳට හිත එකඟ වෙච්ච අදහසින් මේක හොඳට තේරුම් ගන්න. නැත්නම් මේක අපිට පැටලෙන්න පුළුවන්. ඉතින් නිස්පර්ශය කියන කාරණාව තේරුම් ගත්තොත් මේකේ වටිනාකම මොකක්ද? ඔබ කවදාවත් මේ තියෙන දේවල් තියෙන්න පුළුවන් දේවල් කියලා මේ අන්ත වලට යන්නේ නැහැ. මේ ස්පර්ශ වීම නිසායි හටගත්තේ කියලා ඔබ දැක්කොත් ස්පර්ශය දැක්කොත් තිබිලා හෝ තියෙන්න පුළුවන් දේවල් කියලා නිත්‍ය දෘෂ්ටි වලට අපි යන්නේ නැහැ. ඒ නිසා මේ ස්පර්ශය කියන කාරණාව ඉතාමත් වැදගත්. කවුවත් ඉපැතුව නෙවෙයි, තියෙන දෙයක් දැනගත්ත නෙවෙයි, ස්පර්ශය නිසායි හටගත්තේ මේ කියලා අන්න ඒ විදිහේ අවබෝධයක් ඔබට නුවණක් වෙනවා. අන්න ඒකයි මෙතන අපිට වැදගත් වෙන්නේ. හොඳයි, ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ වේදනාව පිළිබඳ. වේදනාචය බයේකට ඔබ බලා ගන්න පාටිකාව ආරම්භණෙහි හොඳ බව හෝ නරක බව හෝ මධ්‍යස්ථ බව හෝ රස විඳින ස්වභාවය වේදනාව නම් වේ. චිත්ත පරිච්ඡේදයේදී සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා සුඛ දුක්ඛ යන නම් වලින් කියවුනේ මේ වේදනා චෛතසිකයයි. එතකොට අපි සිත් ගැන කතා කරනකොට සෝමනස්ස සාගත සිත්, දෝමනස්ස සාගත සිත්, උපේක්ෂා සාගත සිත් කියලා කතා කරා. එතකොට මෙන්න මේ සහගත සෝමනස්ස සහගත කියලා ඒ කතා කරේ මෙන්න මේ වේදනාව ඒ හිතේ යෙදෙනකොට ඒ හිත නම් කරපු ආකාරයට. එතකොට ඒ එකම වේදනාවේ ස්වභාවයන් අනුවයි මේ ප්‍රභේද කරේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂාව සුඛ වේදනාව දුක්ඛ වේදනාව වශයෙන්. එතකොට එකම වේදනාවනිති ධර්ම. එතකොට මේක අපි තේරුම් ගන්නකොට මේ වේදනාවත් අරමුණක එල්ලිලායි උපදී. එතකොට හැම අරමුණකම තියෙනවා මේ ආරම්භන රසය කියලා ධර්මතාව. ආරම්භන රසය කියලා ඒක අපි ගුණයක් කියලා හිතුවොත් ආරම්භනේ ඒක ගුණයක් හැටියට ඉඳන් බලන එක තමයි මෙතන රසය කියන්නේ. ඒ ආරම්භන රසය කියන යමක් කියන නිසායි ඇතැම් අරමුණු වල අපිට සැප දැනෙන්නේ, සතුට දැනෙන්නේ. ඇතැම් අරමුණු වල දුක දැනෙනවා. ඉතින් ඒක අරමුණු වල තියෙනවා. ඒ වගේම අපේ හිත විපරිත වීම නිසාද මේ සැප දුක් දෝමනස්ස සෝමනස්ස ඇති වෙනවා. අන්න එතකොට මේ අරමුණේ රසය කියලා යමක් තියෙනවා. ඒක තමයි මේ වේදනාව කියලා කියන්නේ. එතකොට හිතින් අරමුණක් ගන්නකොට හිත කරන්නේ මේ අරමුණ දැනගන්න එක. වේදනාව ආරම්භන රසය විඳින්නේ නැහැ. එහෙනම් හිත සමගම එකට ඉපදිලා හිත අගතු අරමුණම අරගෙන ඒ යම් ධර්මයක් තියෙනවා. අරමුණේ රසය විතරක් අරමුණු කරමින් උපදින යම් ධර්මයක් තියෙනවා. ඒකට කියනවා වේදනාව කියලා. ආරම්භන රසය විඳින්මින් උපදින චෛතසිකයක් තියෙනවා. එතකොට ඒ රසය තමයි ආරම්භන රසය කියනකොට ඒක තමයි අපිට මේ කයත අරමුණක් රූප ගැටීම, ඒ කියන්නේ කාය විඥානයේ අරමුණක් ගැටීම නිසා උපදින කය සම්බන්ධ වෙලා දැනෙන ආරම්භන රසයට අපි කියනවා ඒක සැප සහගත එකක් නම් ඒකට කියනවා සුඛ සහගත සුඛය කියලා. ඊට පස්සේ කයට ගැටීම නිසා රූප ගැටීම නිසා ඇති වෙන යම් දුකක් තියෙනවා නම් ඒකට දුක්ඛ සහගත වේදනාව, දුක් වේදනාව කියලා කියනවා. ඒ වගේ හිතට යම් යම් දේවල් සිහි වෙනකොට ඇති වෙන ආරම්භන රසයක් තියෙනවා. ඒක හොඳ දෙයක් නම් සෝමනස්සය කියලාද, නරක දෙයක් නම් දෝමනස්සය කියලා. මේ එකකටවත් අයිති නැති මධ්‍යස්ථ භවකින් උපදින සැපකුත් නැති දුකකුත් නැති එහෙම අරමුණු තියෙන. දැන් අපි කියමු අහස වගේ ගත්තාම මහ පොළොව දිහා බැලුවට, මේ ගස් ගල් පර්වත දිහා බැලුවට මේවට ඇතැම් වෙලාවට ඇති වෙන්න පුළුවන් බොහෝ සෙයින් ඒ වගේ අපිට සැපක් හෝ දුකක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ මේ අපිට ඉන්න රටේ තොටේ ඉන්න සමහර විදිහින් අයත වල කොරෝනා වගේ හැදිලා මැරුණාට අපිට දුකක් එන්නේ නැහැ සමහර විට. මේ දැනෙන්නේ නැහැ. හැබැයි අපිට ඥානියෙකු ඇති වුණත් අන්න එනවා. අන්න ඒ වගේ. මේ සමහර අරමුණු තියෙනවා ඒක එච්චර දුකක් දැනෙන්නේ නැහැ. සැපක් දැනෙන්නේ නැහැ. ඒක අරමුණ නිසා ඇති වෙන එකක්. අන්න ඒක තමයි මේ ආරම්භන රසය කියලා කියන්නේ. එතකොට ආරම්භන රසය ගැනීම කරන්නේ හිතෙන් නෙවෙයි. ඒක පුද්ගලයෙන් කරනවත් නෙවෙයි. මේකෙන් අපි දැනගත යුතු අපේ භාවනාව පැත්තට තේරුම් ගන්න ඕනේ වේදනාව කියන එකක්. දැන් උපදුනේ මොකක් නිසාද? අන්නාර ඉස්සෙල්ලා කතා කරපු ස්පර්ශය නිසා. එතකොට සැප වේදනාවට හේතුව අරමුණු ස්පර්ශ වුණොත් සැප වේදනාව උපදිනවා. දුක් වේදනාවට හේතුව අරමුණු ස්පර්ශ වුණොත් දුක් වේදනාව උපදිනවා. හැබැයි මේ හැම වේදනාවක්ම හිත සමගම නිරුද්ධ වෙනවා. එහෙත් අපිට විදපු සැප වේදනාව ගැන හිත හිතා එක්ක සතුට වෙනවා. එහෙම නැත්නම් දුක් වේදනාව ගැන දුක් වෙනවා. මේක අපි ඇති කරගන්න ඕනකම නේද? ඒ නිසා මේ වේදනාවත් කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඒක ස්පර්ශය නිසා හටගත්තේ. ඒකට මම විඳිනවා කියලා අපි කැටගහගන්නවා. නමුත් මෙතන වේදනාව කියලා කියන්නේ හිත සමගම ඉපදිලා හිත නිරුත් නැති වෙනකොටම නිරුද්ධ වෙන අරූපී ධර්මයක්. එතකොට ඒක හිතෙන් ඉපදුනාට හිතෙන් නෙවෙයි මේ සැපය දැනගන්නේ. ඒක දැනගන්න වේදනාව නෙමෙයි අරූපී ධර්මය. එතකොට ඒ විදිහට මේ ආරම්භණයේ රසය එවත් අරමුණක ගුණය කියලා යමක් තියෙනවා. ඒක අරගෙන හිතත් එක්ක උපදින යම් ධර්මයක් තියෙනවා. ඒ නිසා මේ හැම සිතකම මේ ආරම්භණ රසය තියෙනවා. සමායිල අපි චක්කු විඥාන ආදී සිත් තුළ මේක දැනෙන්නේ නැහැ. අප්‍රකට උපේක්ෂා වේදනාව. දැන් අහේතුක සිත් ගත්තහම අහේතුක සිත් තුළ වේදනාව කියන එක දැනෙන්නේ නැහැ. ඒක අපිට මේ ඒවා මොනකට හෝ නොනට ගියොත් තමයි ඒව දැනෙන්නේ. නමුත් ඒ හැම සිතකම වේදනාවක් කියන එකක් තියෙනවා. මේ වේදනාව කියන එක නොතිබුණා නම් ලෝකයා මේ දේවල් වල කලකිරෙන්නේ හෝ ලෝකයා ඒ දේවල් වල ඇලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? මහණෙනි මේ සැපය කියලා යමක් නොතිබුණා නම් සත්‍යෝ මේ වගේ ඇලෙනවද? නෑ ස්වාමී. මහණෙනි මේ ගැටීම අකමැත්ත කියලා යමක් නැත්තම් ලෝකයා මේ වගේ කලකිරෙනවද? දුක කියලා නැත්තම්? නෑ ස්වාමී. එහෙම මේ තියෙනවා. අන්න ඒ වගේ ආරම්භන රසය කියන එක හැම සිතකම තියෙනවා. හැම ඒ නිසා මේ සබ්බචිත්ත සාධාරණ හතට දාලා එන්න. ඊට පස්සේ තියෙන්නේ සංඥාව. සංඥාව චෛතසිකය. පත්‍රිකාව බලා ගන්න ආරම්භණයාගේ ආකාරය ගන්නා ස්වභාවයේ සංඥාව නම් ඒ දෙය අනිත් දේවල් වලින් වෙන්කොට හැඳින ගැනීමට උපකාර වන විශේෂ ආහාරය සෑම දෙයකම ඇත්තේ. එතකොට අපි අරමුණු ගන්නකොට මේ අරමුණු ඔක්කොම එක ගොඩේම අපිට හම්බෙනවා නම් මේක මහා අවුල්ජාරයක් වෙනවා. මේක වෙන් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අරමුණු කෝටි ප්‍රකෝටි ගාණකින් දැන් අපි පැයක් මුළුල්ලේ අපිට හිතෙනවා හිතෙන දේවල් ගත්තාම මේක සංඛ්‍යාවට නගා ගන්න බෑ. ඒ තරම් අරමුණු ප්‍රමාණයක් අපිට දැනෙනවා. එතකොට මේ අරමුණු ඔක්කොම එකක් වුණොත් මේ හිතෙන් කිසිම වැඩක් ගන්න බෑ. ඒ නිසා මේ අරමුණු එකක් අනිකකින් වෙන් කරලා ගන්න බවක් තියෙනවා. වෙන් කර හඳුනා ගන්න බවක් තියෙනවා නේද? දැන් අපිට මේ මහා ගොඩක් දේවල් තියෙන තැනක ගිහිල්ලා අහවල් දෙය ගේන්න කිව්වහම එහෙම නැත්නම් මේ පත්‍රිකා ගොඩක් තියෙන තැනකින් අන්න අහවල් පත්‍රිකාව ගේන්නම කිව්වහම අන්න එයා ගිහිල්ලා මේ පත්‍රිකා අවුස්සලා අවුස්සලා එක්කෝ එතන නෑනි කියනවා එහෙම නැත්නම් මෙන්න කියලා අරන් එන. ඒ කියන්නේ මොනවාරි දෙයක් අපිට ඒක වෙන් කරගන්න පුළුවන් ධර්මතාවයක් තිබිලා තියෙනවා. ඒක හිතේම යෙදෙන යම් සත්‍යයක් කෘත්‍ය. අන්න ඒක තමයි මේ සංඥාව කියලා කියන්නේ. එතකොට මේ නොයෙක් අරමුණු වලින් අනිත් දේවල් වෙන් කරලා දැනගන්නා ස්වභාවය. අරමුණ ගැනීම වශයෙන් සිත උපදනා කල්ලෙහි ඒ සිත සමගම අරමුණේ ආකාරය ගන්නා සංඥාචෛතසිකයද සෑම කල්ලෙහිම ඇති වේ. ඒ සංඥා වලින් ඇති වූ සංඥා අනුව ඒ ඒ දෑ හැඳෙන ගැනීමද මතුකොට හැඳෙන ගැනීම සලකුණු කිරීමද වේ. ආරම්භණයාගේ ආකාරය ගැනීම හැඳිනීමද වන බැවින් බොහෝ පොත්වල අරමුණු හැඳින ගන්නා ස්වභාවය සංඥාව ලෙස සඳහන් වේ. අන්න ඒතකොට මේකේ දැන් අපිට මේ සංඥාව කියන කාරණාව වර්තමානයේ විතරක් නෙවෙයි, මේ අතීත අනාගත වලට ගැට ගහලා මේ අඛණ්ඩව මේ දේවල් පවත්වාගෙන ඉන්න මේ සංඥාව කියන ධර්මයේ ලොකු උපකාරයක් කරනවා. දැන් අපි වරක් ගියපු පාරකින් නොදන්න පාරකින් දෙවනි වර යන්න සමාවිත අපිට අය තව කෙනෙක් අවශ්‍ය නැහැ. ඇයි ඒ? යනකොට හම්බෙන මඟ සලකුණු වලින් අපි මේ පාර මෙතනින් හැරෙන්න ඕන, මේ අහවල් තැන මෙතනින් උවිතියේ කියලා අපි මේ අපේ හිතේ අදහස් එන්නේ අතීතයේ අරමුණු එක මේ හඳුනා ගැනීම කියන කාරණාව වෙන නිසා. ඔය අර විසුද්ධි මාර්ගයේම තියන්නේ දැන් ඇතැම් අය මේ පම්මා නෝන් නාඳුනන පාරවල් වල යනකොට එක්කෝ ගස් වලට කොටනවා, එහෙම නැත්නම් කොළේ ඉන්නේ කඩාගෙන මේ සංඥා කරගෙන යනවා. මාර්ග සංඥා කියලා කොහෙද තියෙන්නේ? ඇයි මේ අරමුණු වෙන් කරලා මේ අහවල් තියෙන මේ අහවල් තැන කියමින් මේ වෙන් කරන බවක් තියෙන මේක හිතේම යෙදෙන එකක් අනකින් වෙන් කරලා දැනගන්නවා. මේ කළු පාට මේ සුදු පාට කියලා වෙන් කරලා දැනගන්නවා. ඒක හැඩයකින් හෝ වර්ණයකින් තමයි මේ වෙන් කිරීම බොහෝ සෙයින් සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ අරමුණක් වෙන් කරලා දැනගන්න බව සංඥා. එතකොට මේ සංඥාව කියන එක විශේෂයෙන් වැදගත් ධර්මයක්. මේ අරමුණු හඳුනා ගන්නවා කියන එක හඳුනා ගැනීම හරියටත් හඳුනනවා විපරිතවත් හඳුනනවා. දැන් තිරිසංගත සත්වයන්ට මේ ගොයිපලවල් වල ඉන්න පඹයෝ කෙරෙහි මනුෂ්‍ය සංඥා එනවා. ඒක මොකද්ද? විපරිත සංඥාවක් නේද? අපිටත් මේ ඇවිල්ලා තියෙන මේ ගුණ කොටස් මේ නාම රූප කෙරෙහි සත්ව පුද්ගල අදහස් ඇවිල්ලා තියෙනවා. ඒකත් මොකද්ද? විපරිත සංඥාවක්. එතකොට මිරිඟුව කෙරෙහි ජලය ඇති වෙනවා වගේ මරීච කූපමා සංඥා කියලා කියන්නේ මිරිඟුව ජලය හැටියට පේනවා වගේ මේ හඳුනන ආකාරය වෙනස් වෙනවා. එතකොට හරි හැඳිනීම තියෙනවා, වැරදි හැඳිනීමක් තියෙනවා. එතකොට හැම හිතකම මේ හඳුනා ගැනීම කියන එක විය යුතුයි. ඒ හඳුනා ගැනීම නැමැති ධර්මයේ ප්‍රතිගුණ මේ හිත වලින් කිසිම වැඩක් නැහැ. ඒ නිසා මේ හැම හිතකම මේ සංඥාව තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික වශයෙන් මේ හඳුනා ගැනීම කියන එක අනේ විදිහට මේ පෙන්වලා තියෙන එකයි. එතකොට මේ විදිහට සංඥා නිසාම අපි දැන් මේ මතක් වෙච්ච දේක් මතක් කරගන්න, ඒ වගේම යම් යම් දේවල් තේරුම් ගන්න මේ සංඥාව කියන එක උපකාර. නමුත් මේ සංඥාව කියන එක මේ ධර්මයක් නොවුනම අපිට මොකද වෙන්නේ? සංඥාව කියන එක පුද්ගලයේ කියලා අපි ගැට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මම හඳුනාගත්තේ, මම මේ ඇහෙන්න හඳුනාගත්තා, මම හිතලා කල්පනා කරලායි මම හඳුනාගත්තේ කියලා ඔන්න ඔය විදිහ අපි තුල සක්කාය දිට්ඨිය බැස ගන්නවා. ඇයි මේ ධර්මය අපි ඉගෙන ගත්තේ නැහැ? මේ කෙනෙක් පුද්ගලයෙන් කරන එකක් නෙවෙයි. මෙහෙම අරූපී ධර්මයක් තියෙනවා, මෙවතු කෘත්‍යයක් කරන. දැන් සත්ව පුද්ගල සංඥා, නিত্য සංඥා, අනිත්‍ය සංඥා කියලා දැන් ඔය තියෙන්නේ. එතකොට මේක තියෙනවා කියලා වැටහෙන එක මොකද්ද? සංඥා. අපිට හිතෙන්නේ නෑ ඒක තියෙනවමයි කියලා. එහෙම ධර්මයක් නෑ. ඒ සංඥාවකින් හිතට වැටෙන ස්වභාවයක් අන්නේ අපි හොඳට තේරුම් ගන්න. එතකොට ඒ විදිහට මේ සංඥාව කියන එක හිතේ යෙදিলা අරමුණ හඳුනා ගනිමි, හැබැයි හිත සමගම නිරුද්ධ වෙනවා. නමුත් පසුපසු උපදින සංඥා උපකාර කරගෙන මේ වර්තමානයේ පෙර උපදින සිත්වලට අර පසු සංඥා උපකාර වෙලා අපි ලෝකේ හඳුනා ගන්නවා මේ මතක තියෙනවා කියලා අපි මේ ලෝක විවහාරයට යන්නේ මේ සංඥාවේ මේ අනාත්මව කරන මේ සජීවී කෘත්‍ය නිසා ඒ නිසා ඒක තමයි අපි මේ සංඥාව කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ අරමුණක එල්බිලා අරමුණේ ආකාරය ගනිමින් හැඩයක් වර්ණ සටහන් ආදී වශයෙන් ආකාරයේ ගනිමින් මේ අරමුණ වෙන් කරලා තේරුම් ගන්න බව සංඥාව කියලා අපිට තේරුම් ගන්නකොට සංඥා චෛතසිකය කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ තියෙන්නේ චේතනාව. චේතනාව බැලීම ඇසීම කෑම බීම යෑම ඊම හිඳීම ගැනීම ආදී ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනාව නම් මේ සත්වයන් විසින් සිදු කරන අප්‍රමාණ ක්‍රියා ඇත්තේ ඒ හැම ක්‍රියාවක්ම සිදු කිරීමේ උත්සාහය චේතනා චෛතසිකයයි ප්‍රාණඝාත චේතනා අදත්තාදා චේතනා දාන චේතනා පූජා චේතනා ආදී වශයෙන් අපි නම් කරනවා එතකොට මේ චේතනාව කියන එක මේ හිතේ යෙදෙන හිතට නැතුවම බැරි ප්‍රබල ධර්මයක්. දැන් අපි කතා කරන අපේ ජීවිතවලට සම්බන්ධ වෙන වැදගත් දෙයක් තියෙන මොකද්ද? කර්මය. නේද? එහෙනම් මේ කර්මය කියන්නේ මොකද්ද? මෙන්න මේ චේතනාව. එතකොට මේ චේතනාවෙන් තමයි කුසල කර්ම අකුසල කර්ම සැප විපාක දුක් විපාක ඇති කරලා දෙන ශක්තිය ගොඩනගන්නේ. ඊළඟ තව චේතනාවක් තියෙනවා මේ හිත සමගව සහජාත උපදින චේතනාවක් තියෙනවා දැන් මේ අත එසවීම ඉදිරියට යෑම පසුපසට යෑම එහෙමනම් කෙනෙකුට පහරක් ගැසීම මෙන්න මේ වගේ ක්‍රියාවක් ඔබ ගන්න දැන් මේ පහරක් ගැසීම හෝ අත එසවීම කියන ක්‍රියාව හිතට කරන්න බෑ හිතෙන් මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ හිතෙන් අරමුණ දැනගන්නවා විතරයි හිතෙන් කරන්නේ සංඥාවෙන් කරන්නේ අරමුණ හඳුනනවා විතරයි වේදනාවෙන් කරන්නේ අරමුණ රසය ගන්න එක විතරයි නමුත් මේ අරමුණක් වෙත යැවීම පහර ගැසීම එහෙම නැත්නම් අර වගේ හැඳීමේ චේතනාව බැලීමේ ආදී මේ දේවල් කරන ශක්තියක් යම් ධර්මයක් මේ හිත සමගම උපදිනවා අන්න ඒ හිත තමා සමගම ඉපදිච්ච අනිත් ධර්ම වල ඒ කුත්තේ යොදවන්නේ මෙන්න මේ චේතනාව නිසා. ඔය ඉස්සලා මම මේ කතා කරලා තියෙන උදාහරණයක් වශයෙන් අපි කියමු දාන චේතනාව කියලා. දැන් බලන්න මේ දන් දෙන්න ඕනේ කියන ඇති වෙච්ච චේතනාවත් එක්ක සමහරවිට ඔබට අද නම් මේ දන් දෙන්නේ ඔබ මේ චේතනාව ඇති කරගත්තේ මීට මාසයකට පෙර. දැන් බලන්න මේ මාසයකට පෙර ඇති කරගත්තු චේතනාව නිසා ඒක පදනම් වෙලා ඔබ තුළ ඇති වෙන අකුසල් රාශි ඒ වෙනුවෙන් ගත කරන කාලයේ ඒ වෙනුවෙන් කරන ක්‍රියාවන් ඒ වෙනුවෙන් අපේ කායික මානසික සිතුවිලි ක්‍රියා කරමින් සංවිධානය කරමින් මේ සියල්ලම කුමක් පදනම් වෙලා දන් දෙන්න ඕනේ කියන අදහස පදනම් වෙලා ඒ සියලු දේවල් එතකොට ඒ සිතක් සමග අපි දානය බෙදනවා දාන උපකරණ රැස් කරනවා දානය උයනවා මේ හැම ක්‍රියාවක් එක්කම උපදිනවා චෛතසික ටික නේද අපි කියමුකෝ කුසල් සිතක උපදින සාමාන්‍ය ලෞකික කුසල් සිතක චෛතසික 33ක් 34ක් දෙන්න පුළුවන් ඒ 34 හෝ 33 චේතනාව ඇරුණා ඒ කෘත්‍යංගේ යොදවන්නේ මෙන්න මේ චේතනාව නැති ධර්ම. එතකොට මේ අත එසවීම කියන ක්‍රියාව ගත්තොත් ඔබ මේ එසවීම කවදාවත් රූපිට කරන්න පුළුවන්ද? බැ රූපිට කරන්න. ඒක හිත කරන්නේ නැහැ. එහෙනම් මේ අත එසවීම කියන ක්‍රියාව වායු ධාත්වේ උපකාරයෙන් යම් හිතේ උපදින සිතුවිලි චේතනාව කිනුයි කරන්නේ. ඒ ශක්තියක් තියෙනවා ඒක තමයි චේතනාව කියලා. ඔබට අත එසවීමේ චේතනාව නොතිබුණා නම් මේ අත එසවීම වෙන්නේ නැහැ. අර කතාවද කියන්නේ මොකක්ද? වතුර තිබහ නැතුව අස්වැයන්නද වතුර බොවන්න බෑ කියලා නේද? ආන් ඒ වගේ ඔහුට බොණ්ඩ අදහස නැත්තම් බොවන්න බෑ. ඒ වගේ බීම, ඇහිම, දැකීම, බැලීම දැන් අපිට මේ මම මේ කියන ධර්ම දේශනාවට අමතරව ඔබට තව කොච්චර සත්‍ය ඇහෙනවද? තව කොච්චර රූප දිනනවද? නමුත් මේ එකක්වත් ඔබ දකින්නේ නැහැ. මේ සමහර දේවල් ඇහින්නේ. ඇයි ඒ? ඔබගේ තියෙන මේ වණ ඇහිීමේ චේතනාව පමණයි. ඒ සියලු චිත්තචෛතසික ධර්මයන් විචේතනාව විසින් ඒ දෙසට යොමු කරලා තියෙනවා. ඒ නිසා තව කොච්චර අරමුණු තිබුණත් වෙන දේවල් අරමුණු වෙන්නේ නැහැ. ඒ නිසා හිත සමග උපදින ධර්මයන් තම තමා අයත් කෘත්‍යයන්ගේ යොදවන මේ හිත කය මෙහෙවන යම් සත්‍ය ධර්මයක් තියෙනවා නම් අන්න ඒක චේතනාව. එතකොට ඒ විදිහට සතු මැරීමේ චේතනාව, හොරගම් කිරීමේ චේතනාව, දන් දීමේ චේතනාව, වන්දනා කිරීමේ චේතනාව ආදී මේ එක් චේතනාවක් නිසා සිතුවිලි කෝටි ප්‍රකෝටි ගානක් උපදින්න පුළුවන්. කුසල් නම් කුසල් අප්‍රමාණ උපදින්න පුළුවන්. අකුසල් නම් අකුසල් අප්‍රමාණ උපදින්න පුළුවන්. හැබැයි මේ චේතනාව දැනගත්තොත්, මේ චේතනාව අකුසල චේතනාවක් නම් ඔබට මේ චේතනාව වටහාගෙන මෙන්න මේ කාරණාව හිතා ගන්න. ඒකාන්තයෙන් මේ චේතනාවට ඉඩ දුන්නොත් අකුසල කන්දරාවක් රැස් වෙනවා. ඒ නිසා මේ මෙහෙම චේතනාවක් මට ඇති වුණා, ඒක නතර කරගත යුතුයි, ඒක දුරු කර යුතුයි කියලා අන්න ඒ විදිහේ අදහසක් එයාට ඇති වෙනවා. ඇයි? මේ චේතනාව කියන එක දැනගත්තා. එතකොට එහෙනම් චේතනාව කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි, අරූපී වූ අනාත්ම ධර්මයක්. ඒකද අද ධර්මතා හතරටයි. මොකද්ද? ඒකෝපාද, ඒක නිරෝධ කියන ධර්මතා. හිත සමගම ඒකක් නිරුද්ධ වෙලා යනවා. එනිසා දැන් ඔබගේ බොරු කීමේ චේතනාවක් තිබුණා නම් ඒ චේතනාවට බොරු කිව්වනම් ඒකට ඔබට නැවත නැවත සිහි වෙනවා. සිහි වෙනකොට ඔබට ඒකේ කර්මය වර්ධනය වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඔබට නෑ, ඒ චේතනාව ඉදරම නිරුද්ධ වුණා. දැන් අවිද්‍යාව නිසා ඒක ඇති බවට ඇති වෙන චේතනාවක් තියෙනවා. ඒක අරචේතනාව නෙවෙයි කියලා මෙන්න මේ වගේ අපිට මේ ධර්ම ඔස්සේ අපි හිත හදා ගන්න, කුසලයට නැඹුරු කර ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ විදිහට චේතනාව ඒ ක්‍රියාවන්ගේ යොදවන බව, ඊට පස්සේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය ඇතිවන කල්ලි ඒක අනුකූලව සිතක් ඇතිවේ. ඒ ක්‍රියාව සිදු කිරීම වමනා චෛතසික රාශියද චේතනා අනුය හා බැදී ඇතිවේ. චේතනාව සියල්ලටම ප්‍රධාන බැවින් චේතනාව සෙම්පතියකු වැනිය. සෑම සිතක්ම ඇතිවන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමෙනි. හැබැයි සෑම සිතක්ම චේතනාව ඇත්තේ ක්‍රියා සිදු කිරීමේදී චේතනාව ප්‍රධානයි. අරමුණ ගැනීමේදී සිත ප්‍රධාන. කර්මයයි කියනුවේද මේ චේතනා චෛතසිකයටයි. හොඳයි, අපි ඒ විදිහ තමයි විස්තර කරේ. ඒ විදිහට මේ චේතනාව අපේ ජීවිතයට ඉතාම සමීප වැදගත්, අපි තුළ ඇති වෙන අකුසල කර්ම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ ධර්මයක් මේක පුද්ගල භාවයෙන් ගත්ත ගමන් මේ නිසා අපි තුල දෘෂ්ටි උපදිනවා, අකුසල් උපදිනවා. ඒ නිසා මේවා හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ධර්මය කියලා ඔබ තේරුම් ගන්න. මේවා මේ පොතේ තියෙන මාතෘකා වචන නෙවෙයි, අපේ ඇතුළාන්තේ හිත සමගම උපදින ධර්මය හැටියට. ඊළඟට ඒකාග්‍රතාවය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා පත්‍රිකාවේ කියන එක කතා කරලා ඉමු. නොසැලෙන පරිදි හිත අරමුණෙහි මනාවට පිහිටුවන ස්වභාවය ඒකාග්‍රතාවේ නම්. ගැන අරමුණෙන් අරමුණ අනිද නොදී ඒ අරමුණ තුළ පිහිටන බවක් තියෙනවා. එක අරමුණක වුවද ඒ අරමුණ සිතට ගත හැකි, සිතින් සලකා ගත හැකි නොයි ආකාර ඇත්තේ. එක් වස්තුවක් දෙස එක් තැනක සිට බලන කල්ලි ඒ වස්තුව එක් ආකාරයකින් පෙනේ. අන්තැනක සිට බලනහොත් ඒ වස්තුවම තවත් ආකාරයකින් පෙනේ. මෙසේ ස්ථාන සියයක සිට බලනහොත් එම වස්තුව ආකාර සියයකින් පෙනේ. ඒ පෙනෙන සෑම ආකාරයක්ම ඒ වස්තුව සිතින් ගත හැකි ආකාරයෝය. එතකොට එක් දෙයක් සිතින් ගැනීමේදී අරමුණෙහි ඇති ඒ අනේක ආකාරයන්ගෙන් එක් ආකාරයකින් ඒ අරමුණ ගත යුතුයි. කීප ආකාරයකින් එකවර එක සිතකට එක අරමුණක් ගත නොහැකි. සිත අරමුණ ගත හැකි. සිතට අරමුණ ගත හැකිවීමට අරමුණෙහි ඇති එක් ආකාරයක පිහිටිය යුතුය. ඒකාග්‍රතාවෙන් කෙරෙහි අරමුණේ යම් කිසි එක් ආකාරයක පිහිටීමය. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණ ගත හැකි වන්නේය කියලා මෙන්න මේ අපි මේ ඒකාග්‍රතාවයේ සමාධිය කියලා කියන්නේ මෙන්න මේ චෛතසික අපි සම්මා සමාධිය කියලා කියන්නේ එතකොටයි මාර්ගාංගයක් වශයෙන් එතකොට මේ සමාධි භාවනාව කියන එකනොත් අපි පුරු කරන්න බහල ඇති මේ එක් අරමුණක් තුළ වැඩි වේලාවක් හිත පවත්වන එකට අපි සමාධිය කියලා කියනවා. එතකොට මේකෙන් වෙලා තියෙන්නේ මොකක්ද? අරමුණ වැඩි වේලාවක් එක් ආකාරයකින් ගැනීම. එතකොට මේක මේ අපි තේරුම් ගන්න ඕනේ මේ අරමුණක් දිහා බලන නොයින් ආකාරයෙන්. ඒකනේ දැන් එක අරමුණක් පිළිබඳවම 10 දෙනෙක් ඇහුවෝ 10 දෙනෙකුගෙන් ඇහුවොත් මේ අදහස් 10ක් කියන්නේ. ඒ කෙනෙකුනා බලන ආකාරය. දැන් අපිට නිවන් දකින්නත් ඒකනේ මේ න්‍යාය ගොඩක් තියෙන දහසක් නයින් ප්‍රතිමන්විත කියලා සෝවන් ඵලයේ කියලා හඳුන්වලා තියෙන ආකාර 10ක්. එතකොට එහෙනම් මේ එකම දේ තුන විවිධ ආකාර කියලා. දැන් මේකේ සඳහන් වෙලා එකම වස්තුවක් දිහා පුද්ගලයේ දිහා වෙන්න පුළුවන් අපි කියමු ගයක් ගසක් වගේ යම් උපකරණයක් දිහා විවිධ ආකාරයෙන් බලන්න. ඒ නිසා මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොකක්ද? ඒ විවිධ ආකාරයන් කියන ඒ වගේ එක් ආකාරයකට පමණක් අරමුණ ගත යුතුය. ඒ නිසා හිතට ඒක කරන්න බෑ. හිතෙන් කරන්නේ එළමිටි අරමුණ දැනගන්නවා. සංඥාවෙන් කරේ හඳුනා ගන්නවා. නමුත් ඔය හඳුනා ගන්න දැනගන්න අරමුණ මේ ආකාරයෙන් ගන්නේ කියන එක සිදු කරන හිතේ දෙන වෙනත් ධර්මයක් තියෙනවා. ඒක මොකක්ද? අන්න ඒක තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. එතකොට ඒ එක් අරමුණක් එක් ආකාරයකට එක දිගට ගැනීම තුළ සමාධිය කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක සමාධිය ඇති වෙනවා. ඉතින් ඒ නිසා හිතකට කවදාවත් එකවර අරමුණු දෙකක් ගන්නත් හිතකට එකවර ආකාර දෙකක් ගන්නත් ඒ නිසා එකවර ගත යුත්තේ එක් ආකාරයක පමණයි. ඒ නිසා මේ ආකාර දෙකක් ගන්න ගියොත් මේ හිත උපදින්න විදිහක් නැහැ, හා වැඩක් නැහැ. ඒ නිසා මේ හිතේ යම් ධර්මයක් ඉපදෙලා අන්න ඒ විදිහට යම් ආකාරයක් එක ආකාරයකින් ගන්න එකට කියනවා ඒකාග්‍රතාවය කියලා. එතකොට අන්නේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ අරමුණ එක් ආකාරයෙන් ගැනීම. එතකොට ඒකම තමයි මේ සම්මා සමාධිය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තව දැනකින් අපිට සීල සමාධි ප්‍රඥා කියලා සමාධි. ඊට පස්සේ ඔය පංච ඉන්ද්‍රිය පංච බල සද්දා සති විරිය සමාධි ප්‍රඥා කියලා පංච ඉන්ද්‍රිය ඒ වගේ සත්‍ය බොජ්ජංගවල සත් සමාධි සම්පොජ්ජංගේ කියලා මේ වගේ මේ ඒ අරමුණ ගන්න ආකාර ඒ වගේ කුසල් පැත්තේ අකුසල් පැත්තේ මේ ගන්න ආකාරය අනුව ඒ වගේ බොජ්ජංග වෙන්න පුළුවන් ඉන්ද්‍රිය වෙන්න පුළුවන් කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ හැම හිතකම හොඳට හෝ නරකට හෝ ඇති වෙන්න නම් යම් ආකාරයකින් ගත යුතුයි. ඒ නිසා සමහර විට එක අරමුණේම දැන් බුදුරුව කියන ඒ බුද්ධ රූපය තුළ බෞද්ධයන් කුසල අරමුණක් ගන්නවා. අබෞද්ධයන් ඒකේ අකුසලයක් ඇති කරගන්න. මෙයාන ගන්න ආකාර වෙනස්. අන්න ඒ වගේ මේ ඒකාග්‍රතාවය කියන එක තේරුම් ගන්න ඕනේ. හොඳයි, එතකොට මේකෙත් විශේෂ දෙයක් නැහැ. නමුත් මේ ඒකාග්‍රතාවය ඇතැම් සිත්වල යෙදුනාම දුබල, ඇතැම් සිත්වල ප්‍රබලවද යෙදෙනවා. දැන් පංචේන්ද්‍රය මංච බල දැන් සම්මා සමාධිය සමාධි සම්බොජ්ජංගය එබස් සමාධි බලය සමාධි ඉන්ද්‍රිය වගේ මේවා ගත්තාම ඒ ඒකාග්‍රතාවේ ප්‍රබල අකුසල් සිත් තුළත් මේ ඒකාග්‍රතාවය දෙනවා. දැන් අකුසලයක් කරනකොට හිතේ එක් ආකාරයකින් ගත යුතුයි. හිතේ එකඟ බවක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ ඒ නිසා තමයි අකුසලයක් වුණත් සමහර අයව සූක්ෂමව ඇතැම් දේවල් කරන්නේ මේ අකුසලයේ මේක කියදෙන නිසා. ඉතින් ඒ නිසා ඇතැම් ඒකාග්‍රතාවයක් බලවත්වද ඇතැම් ඒකාග්‍රතාවයක් දුබලවද මේ විදිහට යෙදෙන්න පුළුවන්. හොඳයි, එතකොට ඒ ප්‍රමාණවත් මම හිතන්නේ ඒක තේරෙන්න ඇති හැම දෙනාටම. ඊළඟට ජීවිතේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය චෛතසිකය. ජීවිතය කියලා කියන්නේ මේ ජීවත් කිරීම කියන අර්ථයෙන්, ජීවත් කරවන, නැවත නැවත උපද්දවන, පාලනය කරන යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ අරූපී වූ ධර්මයක්. ඒක ජීවිතේන්ද්‍රිය කියලා කිය පත්‍රිකාවකට බලාගන්න ඉස්සෙල්ලා චිත්තචෛතසිකයන්ගේ ජීවන බලය හෙවත් වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය නම් වේ. එතකොට වීමේ ශක්තිය කියලා කියන්නේ මේ පවතින්නේ ඒ චිත්තචෛතසිකයන් නොකඩවා පවතින. ඒක නොකඩවා පවතිනවා කියන්නේ මේවා මේ එක දිගට තියෙනවා කියන අදහස නෙවෙයි. නැවත නැවත ඉපදෙමින් අඛණ්ඩව පවතින පවතින්න නම් යම් ධර්මයක උපකාරයක් අවශ්‍යයි. නිරුද්ධ වුණා නම් නැවත උපදින්න නම් යම් සත්‍යයක් අවශ්‍යයි. නැවත උපදින්න නිරුද්ධ වෙච්ච දේ. එහෙනම් මේ නිරුද්ධ වෙනවත් සමගම නැවත නැවත මේ චිත්තචෛතසික ධර්මයන් අඛණ්ඩව මේ තා කල්ප කෝටි ගණන් උපද්දවගෙන ආවේ මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය කියන ධර්මයේ මේ අරූපී ධර්මයන් තුළ තියෙන නිසා. එතකොට මේ ජීවිතින් රූපය කොටස් දෙකකට බෙදෙනවා, රූප ජීවිතේන්ද්‍රිය හා නාම ජීවිතේන්ද්‍රිය කියන. එතකොට දැන් අපි කතා කරන්නේ නාම ජීවිතේන්ද්‍රිය පිළිබඳව. ඒක සිතේ යෙදෙන එක. රූප ජීවිතේන්ද්‍රිය දෙන්නේ රූපයන්ගේ තමයි යෙදෙන්නේ. එතකොට මේ හැබැයි මේ රූප ජීවිතේන්ද්‍රිය හෝ වේවා නාම ජීවිතේන්ද්‍රිය හෝ වේවා මේවා තියන්නේ අවිඥානික සත්ව පුද්ගල නොවන රූපයන්ගේ නෙවෙයි, සත්ව පුද්ගලයයි විවහාර කරන ඒ කර්මයෙන් හටගත්තු ස්කන්ධ සම්බන්ධ වෙච්චි නාම රූප ධර්මයන් තුළ තමයි මේ කියන රූප ජීවිතේන්ද්‍රිය හෝ නාම ජීවිතේන්ද්‍රිය කියන එක පවතින්නේ. ඒ නිසා රූපය ජීවත් කරවන, දැන් මේ රූපය නිරුද්ධ වෙනවනේ, රූපය නිරුද්ධ වුණාට ඒ රූපය නැවත නැවත උපද්දවන යම් ධර්මයක් තිබේ. දැන් මේ මිනිසයා කියන රූපය මේ විදිහට තිබිලා අවුරුදු 100කින් නැති වුණාන් පස්සේ මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. නැවත වෙනතනක රූපයක් උපද්දවනවා. ඒක පවත්ත. හිතත් එහෙමයි. අඛණ්ඩව මේ චිත් පරම්පරාව නිරුද්ධ වෙලා ඊළඟ භවයකට නැවත සිත් එකක් උපද්දවනවා. මේ විදිහට ඒ හිත් පිපද්ද වීම භවයෙන් භවයට මේ නාම රූප පරම්පරාව අඛණ්ඩව උපද්දවාගෙන යෑම කියන මෙන්න මේ කෘත්‍ය කරන ධර්මයේ තමයි මේ රූප ජීවිතේන්ද්‍රිය කියන එක. මේ නිසා ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ඒක මේ නিত্য වූ තියෙන එකක් හැටියට නෙවෙයි, හිත සමගම ඉපදෙනවා, හිතත් එකම නිරුද්ධ වෙනවා. නමුත් හිත සමගම ඉපදිලා ඒ හිත සමග උපත් ධර්මයක් පාලනය කිරීම පැවැත්වීම කරනවා ඒ සුළු කාලයක හෝ. නමුත් හිතත් එක්ක නිරුද්ධ වුණාට නැවත ඒ දේවල් නැවත නැවත උපද්දවන යම් ධර්මයක් තියෙනවා. අන්න ඒකත් ජීවිතේන්ද්‍රිය හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ශරීරය ආහාර පානයන්ගේ උපස්කම්බණයෙන් චිර කාලයක් ඇද නොවැටි පවතී. සිතේ පැවැත්මටද උපකාර වන පිටතින් ගන්නා දෙයක් නැත. එහෙත් චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාර වන යම් කිසි දෙයක් තිබිය යුතුය. එබන්දක් නැතිව නිවනට පැමිණීම දක්වා මේ චිත්ත පරම්පරාව නොසිඳී නොපැවතිය හැකි. නිවනට පැමිණීම දක්වා සත්වයාගේ චිත්ත පරම්පරාව පැවැත්මට උපකාර වන එය පාලනය කරන දෙය මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකයයි. එයින් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මරණයනුදු නොසිඳී පරිනිර්වාණය තෙක්ම පවතී. එතකොට මෙතන පාලනය කියලා කියන්නේ මේ උපද්දන් නැතුව තියනව නෙවෙයි. ඒක නූපදින්න නොදී නැවත නැවත උපද්වෝමින් යන එකට තමයි මෙතන පාලනය කියන එක අර්ථවත් කරන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට මේ ජීවිතේන්ද්‍රයත් එක ලොකු අමාරු චෛසික ධර්මයක් නෙවෙයි. හැබැයි මේවා තිබුණාට මේ වගේ මෙච්චරම මේ අපේ කුසල අකුසල ඇති කරවන්න මේක බලපාන්නේ නැහැ. නමුත් මේ ජීවිතේන්ද්‍ර රූපේ ගැන නොදන්නාකම නිසා මේ අපතුල මේ සත්ව රූපේ දෘෂ්ටි උපදින්නේ. ඒ නිසා භවයෙන් භවයට යන සත්‍යයක් ඉන්නවා කියලා කෙනෙකුට දෘෂ්ටියක් උපදිනවා. ඉතින් ඇයි මේ ජීවිතේන්ද්‍රය ආදී මේ වගේ ස්කෘත්‍යයන් නොදන්නාකම නිසා තමයි එහෙම අදහස් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට ඔබ මේ ජීවිතේන්ද්‍ර රූපේ කියන එකත් අනාත්ම ධර්මයක්. මේක නාම ජීවිතේන්ද්‍රය ගැන මේ කතා කරන්නේ. ඒක හිත සමගම ඉපදිලා හිත සමගම නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ හැම සිතක්ම නැවත නැවත ඉපදීම පාලනය කිරීම කියන කෘත්‍යයක් හැම සිතේකම තිබිය යුතුයි. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ කොටට මේකත් දාලා තියෙනවා. මොකද කුසල් හෝ අකුසල් හෝ සිතක් උපදින්නේ නැහැ මේ ජීවිතේන්ද්‍රය තිබුණේ නැත්තම්. ඊළඟ මානසිකාරය කියන චෛතසිකය මානසිකාරය මෙනෙහි කිරීම යහල තියෙනවා. යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියලා එහෙම අහලා තියෙන මේ මානසිකාරය කියන්නේ. තව මානසිකාරයක් හැටියට අපිට සඳහන් වෙනවා මේ පංචද්වාරයේ මනෝද්වාරාවර්ජන සිත් කියලා සිත් ටික අපි චිත්ත කාණ්ඩ ඉගෙන ගත්තා. පංචද්වාරාවර්ජන කියන්නේ අරමුණට සිත් පරම්පරාව යොමු කරවන එක නේද? ඒකත් මානසිකාර බලයෙන්. ඒ කියන්නේ දැන් අපිට රූප බැලීමේ අදහස නොතිබුණා නම් අපි රූප බලන්නේ නැහැ. ඒ නිසා ඊට සුදුසු මානසිකාරය රූපේ බලන්න ඕනේ කියන මානසිකාරය තිබුණොත් තමයි රූප බලන්න දැකින්නේ. බලන්නේ කියන්නේ අපි මේ කතෘත්වයේ කිව්වට මේ හිතෙන් මේ අරමුණ ගන්න මානසිකාරය බලයෙන්. මොකද මේ මානසිකාරය නොතිබුණා නම් මේ හිත මහා විකෘති සිතක් වෙනවා. ඒ ඇයි මේ ආයතන වලට එකවර අරමුණු ගැටෙන්න පුළුවන්? ශබ්දත් ඇහෙන්න පුළුවන්, රූපත් දැනෙන්න පුළුවන්, රසත් දැනෙන්න පුළුවන්, කය ස්පර්ශත් දැනෙන්න පුළුවන්. නමුත් ඒවා ඒ කොච්චර ගැටුණත් එක අරමුණක් විතරක් ගන්නේ. ඒ ගන්නෝනේ අරමුණ මෙනෙහි කරන නිසා කොච්චර ශබ්ද ගැහුවත් කොච්චර රූප අපිට දෙනුණත් දැන් ඔබ මේ බණ අහනවා කියන එක තුල මානසිකාරයේ තියෙන. ඒ නිසා වෙන එකක්වත් අපි ආරම්භ කරන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ මානසිකාරයේ කියන එක සිත් උපදීමට උපකාර වන ඉතින් සෝක්ෂම ධර්මතාවය. අපි මානසිකාවේ කියන එක කියවා ගත්තොත් සිතට අරමුණින් ඉවත් වන්නට නොදී නැවත නැවත අරමුණු ගැනීමේ සිත යොදවන ධර්ම රාශිය ධර්ම මානසිකාරේ නම්නේ. එතකොට නැවත නැවත අරමුණු ගැනීමේ සිත යොදවන ධර්මය මානසිකාරේ. එතකොට ඒක දැන් එක අරමුණක් ගන්නකොට ඒකටම හිත යොමු කරවලා තිබුණා. ප්‍රතිසම්ප චිත්තේ වටන්න සමයක් පාසා බිඳමින් අරමුණින් ඉවත් වන චිත්ත පරම්පරා අන්න එතකොට ප්‍රතිසන්දි සිද්ධේ පටන් විතරක් නෙවෙයි මේ භවාත්මය පටන් ගැනීම. අරමුණින් අරමුණේ හිත ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙන එතකොට ඒ චිත්ත පරම්පරා මේ චෛතසික නිසා නැවත නැවත ඉපද ඉපද අරමුණ ගැනීමේ යෙදෙන බව කියනු ලැබේ. මෙය තේරුම් ගැනීම ඉතා දුෂ්කර අප්‍රකට චෛතසිකයක් ඇති දසඳුනලා තියෙනවා. එතකොට සනයක් සනයක් පාසා හිත බිඳුනත් නැවත නැවත අරමුණු ගනිමි. අපිට අවශ්‍ය අරමුණු තෝරා බේරා ගනිමි. කොච්චර අරමුණු තිබුණත් එක අරමුණ ගනිමින් උපදින්නේ මෙන්න මෙහෙම හිත සමගම යෙදෙන අරෝපී ධර්මයක් තියෙන නිසා. අන්න ඒක තමයි මේ මානසිකාරය කියලා කියන්නේ. එතකොට ඒක අපි යෝනිසෝ මානසිකාරයේ තියෙනවා. නුවණින් අරමුණක් ගැන අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. නුනුවනි මෝඩකමින් අරමුණු මෙනෙහි කිරීම. එතකොට මේ මනසිකාරය අපේ මේ භාවනා ජීවිතයට ඉදාම වැදගත්. එතකොට මොකද හරි විදිහට මෙනෙහි කිරීම වැරදි විදිහට මෙනෙහි කිරීම කියන එක අපි තුල අවශ්‍යයි. අර සූත්‍රයක තියෙන ජානතෝ අහං විස්කවේ පස්සතෝ ආසවානං කයං මදා නො අජානතෝ නො අපස්සතෝ කිංචි ජානතෝ කිංචි පස්සතෝ යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝ මනසිකාරා. නුවණින් මෙනෙහි කිරීමත් මෝඩකමට මෙනෙහි කිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් කියන කාරණාව දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයක් සය වෙනවා කියලා සඳහන්. එතකොට එහෙනම් මේ භවනා ජීවිතයේ විතරක් නෙවෙයි මේ සංසාර ගමනේ අපිට මේ මානසිකාරේ තාම වැදගත්. ඇයි මේ මානසිකාරේ කියන එක දැනගත්තාම අපිට පුළුවන්කම තියෙනවා මෙනෙහි නොකල යුත්තේ මෙනෙහි නොකර ඉන්නත් මෙනෙහි කල යුත්තේ බොහෝ සේ මෙනෙහි කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අපි කතා කරමු මේ හැම චෛතසිකයක්ම අපේ ජීවිතවලට සම්බන්ධ අපිට මේ කුසල අකුසල කර්ම සිද්ධ කරගැනීමේදී ඉතාමත් වැදගත් වෙන අපේට අනතුර හෝ සැප කියන කාරණාවන් පරිවර්තනය කරන ඉතාමත් වටිනා ධර්ම ටික. ඒ නිසා හැම සිතකම මේවා යෙදෙන නිසා අපි මේවා ඒකාන්තයෙන් දැනගෙන සිටිය යුතු ධර්ම. ඉතින් ඒ නිසා ඒවා ගැන අපට දැනගත යුතුයි. මේවා නැවත නැවත මතක තියාගන්න, මේවා හැබැයි මතක තියාගන්න, මේවා දැනගෙන අපි මේවා සත්පුද්ගල ගාවින් තොරව මේ වගේ කෘත්‍යම් ආකාරයෙන් කෘත්‍ය ස්වභාවයෙන් තේරුම් ගන්න ඕනේ. අන්න එතකොට මේ කෙනෙකුට මෙහෙම එකක් කරන්න පුළුවන් කියලා නෙවෙයි අපිට එන්නේ, මේ ධර්මයට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙමනම් මේ විදිහට මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත, ඉතින් ඕක පිළිබඳව නැවත නැවත බලලා ඒකේ තව තොරතුරු තියෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ඕනනම් මේ වගේ අවස්ථාවක මේ දේශනාවත් අහලා පත්‍රිකාත් බලලා මේක පිළිබඳව කිය පොදු තොරතුරු ගැන ටිකක් නැවත නැවත ආරම්භණය කරලා මතක තියාගන්න. මේ හැම එකක්ම ඔබ මේවා විග්‍රහ කරනකොට මේ වගේ අනාත්ම ස්වરૂපේ මේවා නিত্য වශයෙන් ග්‍රහණය නොකර අනිත්‍ය වශයෙන් දකින්න ආකාරයට මේවා පුරුදු කරගන්න හොඳයි. අද එහෙමනම් කට්ටියගේ අඩුවීමක් නිසා අපි ඉතුරු චෛතසික ටික කරන්න කියලා තනිස්සයට ටිකක් පාඩුවක් වෙන නිසා අපි අදට මෙතනින් පාඩම අවසන් කරනවා. මේකේ ඔබට නොදේ විද්‍යාවක් කියනවා නම් ඔබට අහන්න පුළුවන් හෝ වෙන යමක් හෝ කියනවා නම් ඔබට අහන්න පුළුවන්. ගියවර දීපු වගු ටික දීලා ඒවා පොඩ්ඩක් බලන්න අරමු. අනිත් ඒවා ආපු අයට ආපු නැති අයට ඒවා ආපු ලබලා දෙන්න. ඉදිරියේදී දවසකම මේ චිත්තකාන්තය ඇසුරු කරගෙන ප්‍රශ්න ටිකක් දෙනවා. නිසා ඒක කොයි දවසේ දෙයිද කියලා අපි කියන්න බෑ. මේ වගේ ටිකක් මේ මතක තියාගෙන මේවා නැවත නැවත බලලා ආවර්ජනය කරගෙන ඉන්න. සිහිපත් කරගන්න බැරි වෙච්ච තව කාරණාව පොදුවේ අපි මහත්ය මතක් කරා. නමුත් විශේෂයෙන් දැන් මම අකුරැස්සේ ඉඳන් වඩින එක පිළිබඳව ඒකට ඇත්තටම වාහනයක් කියවීම වැය වෙනවා. ඉතින් අපේ අමරතුංග මහත්තයා ඒ පටන් ගත්ත ජවසී නම් මේ දක්වා එතුමා ඒ විදියට මුදලක් වැය කරලා මේ ධර්ම දාණයට ප්‍රවාහණය සඳහා ලොකු දායකත්වයක් දැරුවා. ඒ වගේම එතුමා සමගම සම්බන්ධ වෙලා කීප අවස්ථාවක තවත් විවිධ දායක පින්වතුන් ඒ සඳහා උපකාර කරා. මේ එතුමාටත් අපි ඒ ධර්ම අවබෝධය සඳහා ඒ ප්‍රවාහණය සඳහා උපකාර කරන හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාධනා දෙන ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳයි, එහෙමනම් අපි මේ හැම කුසලයක් විවිධාකාරයේ කුසලයක් සම්බන්ධ වෙලා ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, සිල් සමාදන් වීම ආදී කොට ඇතුළු උතුම් ධර්ම කරුණු සාකච්ඡා කිරීමෙන් ජනිත වූ සියලු කුසල ධර්මයෝ මේ කුසල බලය බලනකොට ලෝක ශාසන ශාසන මාර්ග සම්මාදිකික දිව්‍ය රාජ මණ්ඩලය ශාසනය රාලේ කරන එසියලු දෙවියෝ ඒ වගේ මෙන්න කමි කාර්යාත්‍රා කරසේ ඥාති කරන මේවා ඒ වගේම මේ සෑම දාමක් කවුරුරේ සෑම දාමක් මධ්‍යමෝපියන් දරුවන් ඉදරු මේ පින්කමෙන් මේ දායකත්වයේ දරණ විශේෂයෙන් ඇතුළත වෙන මේ හැම දෙනාටම උපකාර කර නොයෙක් කල් උපකාර කර හැම දෙනාටම මේ කුසල ධර්මයේ බලයෙන් නිරුක් නිරෝගී වාසය සංසේවා කායික මානසික සංසිද්ධියවා බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් රැස්කාර අවසන් කරමු.